திருவான் சரணாயி.
திருவான் சரண சுவாமின் உபவாசம் கோமத
ஜாயிட்ட இன்னும் ஜாயிட்ட இன்னும்
அந்த சுவாமிநாத்
ஒரு பத்து மே கினி கண்ணுக்கு தாவ தீனா
தாம பிரிட்டிஷ் கொலம்பியா பத்து தாம தீனா சுவாமிநாத்
பிரிட்டிஷ்
கொலம்பியாவில தீயன்னு மங்கித்தானே அல்பர்டாவில்ட ரோக்கி மவுண்டன் சொல்லி வெஸ்ட் பெத்தர் தான்
தீயன்னு ரஷ்னி தீனானே
பிரிட்டிஷ் கொலம்பியா வல்ட்டுனக்கட்ட ඉතින් මම ගිනිකොඩ කියන්නේ දැක්කා ඈත් මේ ගිනි ගන්නවා හෙලිකොප්ටර් එකෙන් ඇවිල්ලා මේ වතුර එහෙම දාගෙන යනවා නමුත් මේ දැන් කඳු රොකි මවුන්ටන්ස් පැත්ත එහෙම කඳු එහෙම එහෙම පේන්නේ නැහැ දැන් පේනව නැත්තේ නැහැ මොකද වැස්ස නිසා නැත්තම් අර මේ වෙන අර කළු අඳුරු පාට දුමක් වගේ හැමතැනම තියෙනවා තිබුණා දැන් නම් ක්ලියර් වෙලා හැබැයි මේ එක එක තැන්වල මේ ලැබු ගින්නක් කියව මං හිතුවෙත් මේ මේ ගිනි ගොඩක් කියලා තනින් තනින් නිකන් දුම එහෙම යනවා වගේ තමයි තියෙන්නේ අමාරු තැන්වල ලොකුවට ඇත්ටි මම දැක්ක ටික එහෙම
හොඳයි මං හිතුවේ ලංකාවට නිරෝෂෙයිද කියලා ආවනගේ මෙහෙත් ගිනි ගණිත් දන්නේ නැහැ කොහම හරි ආවි නැති ඉඳා අපිට
එන්න එන්න තමයි සාගෙන ඉන්නේ ආවි නැද මේ එන්න කරන්නේ නැතුව ඉන්නේ දැන් මේ මේ ඔක්කොම වහගෙන දැන් වැඩි වෙනවා එහෙම මෙහෙම
දැන් මං කියන්නේ ලංකාවට දෙතරේ ඉඳන් උඹ යන යන තැන ගිනි ගන්න ඉඳා
නෑ මම ගින්න දිහා බලලා තමයි ගියේ ස්වාමී
ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ සහ ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අපි අද රැස් සිටින්නේ සතිපතා පවත්වන යෝගාවචරින්ගේ කමඨහන් ගැටළු වලට අවවාද ලබා ගැනීම සහ ධර්මදේශනා වැඩසටහනයි. එවනම් පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවටයි. අතිපූජ්‍ය ලොකු ස්වාමීන් වහන්සේගේ දෙපා නැමදම මම ආරාධනා කරනවා කමඨහන් ගැටළු වලට අවවාද ලබා දෙනමින්. ස්වාමීන් වහන්සේ ලිඛිත ප්‍රශ්න අද ලැබිලා නැහැ.
සාගරටත් සම්බන්ධ වෙන්නේ කියලා.
එතකොට අපි ඊළඟට මම හිතන්නේ තීරණය කරගන්න වෙන්නේ දවසකුයි අපි එක වරුවක් වගේ පැය දෙක තුනක් වගේ එකක්ද කරන්නේ ඊට වඩා ලොකු දෙයක්ද
අපිට අඩුම පැය දෙකක් ඕනේ වැඩි වුණොත් තුනක්
වෙනවා මං හිතන්නේ පැය දෙකක් හරි තුනක් හරි එක තින්
පාන හරි ඒක වර්චුවල් යනවා නම් ඕනෙම දවසක් අපිට ප්‍රශ්න නැහැ
එමනම් මම ධම්මසාගර අමුදුරෝයි ඊට පස්සේ අර මේ ස්ලිට් එකෙන් අපිට අර කෙනෙක් ඒ නමකු ඊමේල් ඇඩ්‍රස්
එක එතන ඉන්නවා මේ කවුද මලින්ත නෑ මලින්ත නෙවෙයි චන්දිමාල් ප්‍රෙසිඩන්ට් කවුද කියලා එකනේ තාරගේ හොඳම යාළුවෙක්. ඒ ඔක්කොමලා නිකන් අඩු ගානේ ආශිර්වාද සඳහා එකතු කරලා දෙන්න පුළුවන්.
හොඳයි. හොඳයි. එහෙමනම් කමඨාන් ප්‍රශ්න තියෙනවා නම් මේ වෙලාවේ ඉදිරිපත් කරන්න පුළුවන්.
ඒ කවුද උදේට නැත්තම් ඒ සතිපාසලේ මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙච්ච අයගේ දැන ගැනීම සඳහා යම් තොරතුරක් වශයෙන් කියන්න තියෙන්නේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බුද්ධඝම පිළිබඳ උපදේශක මණ්ඩලයේ මම දෙවෙනි වතාවට සම්බන්ධ වෙනවා මම එක සැරයක් ගිහිල්ලා තියෙනවා ඒක 24 වෙනිදා තියෙනවා ඉතින් අපි තීන්දු කරා මේ සතිපාසල මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව අත්පොතක් එදාට පිළිගන්නන්ද. එතකොට අපි මේ සතිපාසල තන් සතිය විෂයමාලාවට ගියොත් සතිපාසලෙන් මොනවද අපි බලාපොරොත්තු වෙන්නේ දෙන්න රෙකමන්ඩ් කරන්න මොනවද කියන එකයි අපි කරපු මාස්ටර් ප්‍රෝග්‍රෑම් එකේ 1000 ගණක් විතර ඉඳලා තිනවා. ඒකෙන් සෑහෙන ගාණක් දෙපාර්තමේන්තුවේම අය ඒගොල්ලන්ට මෙන්න මේ සිලබස් එක අපි කරලා තිනවා කියලා වගේ ප්‍රසන්ටේෂන් එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒකට ඒකේ අපි බලාපොරොත්තු වෙන අවුට්කම් මේකයි. අපිට මේ වෙනකොට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලැබිලා තියෙන සතියකට ලැබිලා තියෙන කාලය මෙච්චරයි. ඒක මේ විදිහට දෙන්න කියලා තමයි අපි යෝජනා කරන්න කියන තොරතුරු ටික දෙනවා. අනිත් එකේ මේ මාස්ටර් ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකේදී අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ බලධාරීන් එක එකන කතා කරන්නේ. ඒගොල්ලන්ගේ අදහස්නුත් දාලා පොඩි පොත් පිංචක් මේ දවස්වල සකස් කරමින් යනවා. 24 වෙනිදා virtual retreat එකක් තියෙනවා. Sorry. රැස්වීමක් තියෙන එකට දෙන්න බලාපොරොත්තු වෙනවා. සතියකට විනාඩි 100ක් කියලා වගේ මගේ ඔළුවේ තිබුණේ 90ක් විතර වගේ කියලා. ඒක ටිකක් වෙනස් වෙන සුළුයි. මොකද හැමදාම විනාඩි 30ක් වෙන් කළා තියෙන වගේ වෛකල්පික විෂයන් සඳහා ඒකෙන් විනාඩි 30ව දෙකක් ප්‍රින්සිපල්ට තීන්දුව කරන්න පුළුවන්, එකක් PT වලට දෙනවා, දෙකක් සතිපාසලට දෙනවා. ඉතින් එතකොට විනාඩි 60ක් වෙනවා. ඊට අමතරව විනාඩි 30ක කාල පරිච්ඡේදයක් දෙනවා සතිය කියන විෂයට. ඉතින් තාරා කියන විෂය ගන්න එපා. අපි අර විනාඩි 90ම ওই කියන විදිහට ගන්නවා නම් අපි අර පොඩි පොඩි සිෂන් වලට දානවා, ප්‍රැක්ටිකල් ඉන්ටරැක්ටිව් සිෂන් මිසක් සබ්ජෙක්ට් එකක් කියලා ගත්තොත් ඕක බුද්ධඝම විෂය වෙනවනේ. ඉතින් ඒක මේ දවස්වල තමයි සාකච්ඡා කරලා අපි දැන් ඔය දෙන ප්‍රොපෝසල් එකේ තමයි ඒ ටික ලියන්න යන්නේ. ඒක හරියටම මට මතක නෑ. ඒක ඇත්තටම ඩිපාර්ට්මන්ට් එකේ ටිකක් වේග් අදහස. අපි තමයි ඒකට හරියට කොටුව ගහලා කියන්නේ අපි මෙන්න මෙච්චරක් ලැබුණා කියලා බලාපොරොත්තු වෙලා තමයි සිලබස් එක ලියලා තියෙන්නේ කියලා. ඉතින් මේ පාලිසේතර මහත්තයාට මම කිව්වා ඉතින් ප්‍රින්සිපල්ටත් තව 30ක් දෙන්න පුළුවන් නේ අපිට. එයාට 30ව දෙකක් තියෙනවානේ. ඉතින් ඒකට දැන් ජාතික පාසල් වලයි ඕක මේ නියඳියක් කරනවානේ. මේ මොකද්ද කියන්නේ මොඩියුල් එකක් කරලා, මොඩල් එකක් නෙවෙයි, ඒකට කියන්නේ මේ පාලක පරීක්ෂණයක් වගේ 200ක් තෝරගනත් කරනවා. ඒ ප්‍රින්සිපල්ස් වලත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා ওই මාස්ටර් ට්‍රේනින් එක. ඒකට ඒගොල්ලන්ට කියත හැකි ඕගොල්ලන්ට හම්බෙන 30කුත් අපිට දෙන්න. ඒකට 90ක් විතර හම්බෙනවා මේ සති විශේෂ කියන එකට අමතරව. මම හිතානේ ඉන්නේ ඒ ටික අපි උදේට දැනගන්න ලැබෙන සලස්සන.
එමනම් ඔයාලට ප්‍රශ්නයක් දැන් ඉදිරිපත් වෙලා තියෙනවා. සුරංගනීට පුළුවන් මයික් එක අන්මියුට් කරලා ප්‍රශ්න අහන්න. අවිනාශ මේ දැන් ප්‍රශ්නයක්
කරලා. තේරුවන් සර්ණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇහෙනවද?
ඇහෙනවා. දැන් තමයි ඇහුනේ. මොකද පම?
අන්මියුට් වුණා ස්වාමීන් වහන්සේ. සමා වෙන්න.
හරි.
මම මේ සති කීපයක් තුල අත්දැක්ක දෙයක් කියන්න කියලායි බැලුවේ. වහන්සේ ඉතින් හඳා හෝ ගන්නවා කියලා බණීද දන්න
බලමු කාලා කියලා බලමු.
අර මම මීට කලින් සති පහයකට කලින් කිව්වා පරියන්කේ ඉන්නකොට කිසිම දෙයක් නොදැනි ඔහි පැමි ඉඳලා නැගිට අවස්ථාවක් තියෙනවා කියලා. ඔබ වහන්සේ කිව්වා ඒක එහෙම ඉන්න කොට සාමාන්‍ය වෙලාවට උනත් කමන්නේ ඒ විදිහට ඉන්න කාලය වැඩි කරන්න කියලා. එහෙම විශේෂයෙන් මේ සඳහා මොකුත් කරේ නැහැ. නමුත් දිගටම එහෙම කීප දවසක් ඉන්නකොට මට ඊට පස්සේ එහෙම ඔහේ ඉන්න ගතියක් නෙමෙයි ආවේ. පුදුමාකාර විදිහට පශ්චාත්තාප මේ වේදනා, එතකොට ගැටීම්, වෛර, ඒවා පරණ තිබිච්ච දේවල් ඔක්කොම පුදුම විදිහට පොදි බැඳමින් එන ස්වරූපයක් තමයි මම අත්දැක්කේ. ඒක පරියංකේත් ආවා, සක්මණෙත් ආවා. සාමාන්‍යයෙන් නිකන් හිත එක්තැන් වෙලා සාමාන්‍ය ජීවිතේ ඉන්න ඕනම වෙලාවකත් ඒවා පොදි බැඳමින් එනවා. එතකොට මට මතක් වුණේ ඔබ වහන්සේ අර මුල්ම රිට්‍රීට් එකේදී මට කියලා දුන්නා නීවරණ එනකොට නීවරණයක් වශයෙන් හඳුනා ගැනීමෙන් තමයි නීවරණේ දුරු වෙන්නේ කියලා. ඉතින් මට ඒව හඳුනා ගැනෙනවා. ඒත් ඒවා දුරු වෙන්නේ නැහැ කියන එකත් මම දකිනවා. ඒවායින් මිදීමක් වෙන්නේ නැහැ. ඒවා එනවා එනවා එක දෙයක් එනවා ඒකෙන් ඉවරයක් නැහැ. ඊට පස්සේ ඒකම වෙනස් වෙලා ආයෙනවා. ওই විදිහට ආවා. ඊට පස්සේ දැන් පහුගිය දවස්වල මේ මොකද්ද දැන් කරන සූත්‍රය ආසව පිළිබඳ සූත්‍රය අහනකොට මට හිතුණා දැන් ඔබ වහන්සේ කියනවා ඒකෙදි යෝනිසෝ මනසිකාරය දිනු කරන්න ඕන ඒව හඳුනා ගත්තාම ඊට පස්සේ හොඳ වලින් වඩා හොඳ තෝරන්න ඕන කියලා මට එතනින් එහාට ඉදිරියකට යෑමට පොඩි අත් උදව්වක් දෙන්න පුළුවන්ද කියලා අහණ්ඩයි ස්වාමීන් වහන්සේ කතා කරේ. බොහොම පිං තෙරුවන් සරණයි.
හොඳයි. ඒ විදිහට එන නිවරණ වලට මූණ දෙන්න පුරුදු වීම පවා ඉදිරි ගමනක්. ඒ වගේම ඒකට පුරුදු වෙන්න ආත්ම ශක්තිය ගන්න තමයි අර මොකවත් නැති අවස්ථාව පුහුණු කරන්න කියන්නේ. ඒක නිවන නිසා නෙවෙයි. ඒතොර තේනවා මේ අවස්ථාවට අපි gedara giya වගේ යන්න පාර දන්නවනම් කරදර ආපේලාට කරදරේ අර වගේට ආසවනුසේ වශයෙන් පුහුණුවක් වශයෙන් බලනනම් කරදරත් එක්ක ඉන්න ඕනේ නැහෙනේ විවේක ස්ථානට යනවා. එතකොට යාට නිකන් පිපාසාව තිබුණට අතුරු අතුරු බෝතලයක් අතේ තියෙනා වගේ කැමති නම් බොණ්ඩා පුළුවන් නැත්නම් තියාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි ආත්ම විශ්වාසය කියලා කියන්නේ. ඉතින් එහෙම ඉන්නකොට මේ කරදර වලට මුණ දීමේ හැකියාව තමයි ඉතින් කරදර ජයගත්තයි කියන්නේ. එහෙම නැතුව කරදර නැති ජීවිතයක් ලෝකේ නැහැ. ඉතින් ඒවට තේින්නවා ඔකේ කරදර ඕන නම් තියාගන්නව නැත්නම් අර විවේක ස්ථානට යනවා. පස්සේ වෙපේන්නේ ඔය කතාව හැටියට විවේක ස්ථානට යන එක අඩු වෙලා තියෙනවා. කරදර වැඩි වෙලා තියෙනවා නමුත් ඔය විවේක ස්ථානේ දැනගත්ත කෙනාට ඒ කවදාවත් නැතුව යන්නේ නැහැ. ඒක හැම වෙලාවෙම පසුබිමේ තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔය කරදර අඳුර ගන්නකොට තීරණ එක හරි වාසනාවන්ත අවස්ථාවක් ජීවිත ජීවත් කරන වෙලාවක් පැනලා යන වෙලාවක්වත් අඬා හෝ ගන්න වෙලාවක්වත් නෙවෙයි. ඕක තමයි මං පෞරුෂත්වය කියලා කියන්නේ. ඉතින් ඒක බෝ වෙනකොට කැමැතිනම් ඒක කරනවා නැත්නම් විවේක ස්ථානට යනවා. ඒක බොහොම ඇඟටයි හිතටයි හොඳට කලමටයිස් වෙන්න දෙන්න ඕන. හොඳට හුරු වෙන්න දෙන්න ඕන. මේක ජීවිතයේ මේ මගහැරිය යුතු ප්‍රශ්නයක් නෙවෙයි මුණ දිය යුතු උත්තරයක් කියලා. ඉතින් ඒක සාමාන්‍යයෙන් කියන්නේ අවුරුදු 50 පෙන්නට පස්සෙලු සාමාන්‍ය බුද්ධිය උනස් සිද්ධ වෙන්නේ. ධම්මසංගණී අටුවාවේද කෝද සඳහන් කරලා තියෙනවා ඒ සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත හිතක් එන්න ඉන්ද්‍රිය පරිපාකය අවශ්‍යයි කියලා. ඒ කියන්නේ කණ්ඩෝනේ සෑහෙන කට්ටක්. එහෙම කට්ටක් ගන්න නැතුව ඔය සුපර් මේ මොකද්ද මේ ඉන්ටර්කූලර් එකේ හයිවේ එකේම යන්න හම්බ වෙන්නේ නැහැ. කට්ට කාපු වයිට් නම් යත හැකි. ඉතින්සයි කට්ට කන වේලාවේදී මේ වයසට ගිහිල්ලා නැතුව ලෙඩ වෙන්නේ නැතුව ඒකට මුහුණ දෙන්න පුළුවන් වීම මම හිතනවා පෙරකල පිනක් කියලා. ඉතින් ඒක තේරුම් ගත්තේ නැති එකයි තියෙන්නේ. ඒක තමයි දැන් මේ දවස්වල තේරුම් ගනිමින් ඉන්නේ. මෙවුවා වෙන්නේ හොඳටයි. සියල්ල සිදුවන්නේ යහපැනට පිණිසයි. අඬහෝ ගන්න නෙවෙයි කියලා. ඊට පස්සේ ඒක යම් ප්‍රමාණයට තේරුම් ගත්තට පස්සේ මරෙන්ඩ ඉස්සෙල්ලා කාට හරි ඔක පොඩ්ඩක් රංකිති කට ගාවන්න ඕනේ. මේ අඬා වූ ගන්න ජනතාවට කියන්න ඕනේ ඔක අමුද්‍රව්‍යයක් වශයෙන් කරන ඔය පරිේශණය කරගන්නයි කියලා. කාගවත් එකේ ගන්න නැතුව තමන්ට දෙස් දී ගන්නේ නැතුව පශ්චාත්තාප නොවි ඉතිව තමයි අපිට මනුස්ස ගුණ ධර්ම වශයෙන් වඩන්න තියෙන්නේ. මම හිතනවා වැඩෙනවයි කියලා මේ බලමු ඉතින් ඔම කරගෙන කරගෙන යන හදිසියක් නැහැ නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඒවා එනකොට ඒවා දිහා බලාගෙන ඉන්නවා. එච්චරයි.
එච්චර නෑ. ඒක ලොකු දෙයක්. එච්චරයි කියන්නේ මම.
එතකොට මෙනෙහි කිරීමක් කරන්න අවශ්‍ය
මෙනෙහි කරපන්. මෙනෙහි කරන්න පුළුවන්. කපල කන්න පුළුවන්. හපල කන්න පුළුවන්. ඕන තාලයකට කරතයි. ඒ මේ කැම කනකොට අතින් කන්න පුළුවන්. ඇදි ගැරපෙසුව කටලරි සතුව කන්න පුළුවන්. ඕන විදියට කරතයි. ඔය ආර්ය පරිශ්‍රයෙන්ට ඔය කොයි එකක් බලංගුයි අරකට වැඩිය මේක හොඳයි කියන්න බෑ. හැම ටෙක්ටික් ටැක්ටික් එකක්ම යුටිලිටි වැලිය විතරයි තියෙන්නේ. ප්‍රයෝජනෙන් සලකලා කරන්න. ඒ කොයි එක කෙරුවත් එකම අවුට්කම් එක
තියෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ.
උත්සාහ එක ප්‍රශ්නයක් දැන් විනාඩි දෙකකට කලින් ලැබුණා. ටිකක් දිග ප්‍රශ්නයක් ස්වාමීන් වහන්සේ මං හිමින් කියවන්නම්. තුමාන තුනක් පමණ කාලයක් නොයෙකුත් හේතු පෙන්වා මා භාවනාව පර්යංකය කල් දැමීමට උත්සාහ කරන බව දැනගෙන මා විසින්ම එම සිතුවිලි දමනය කරමින් භාවනාවට යොමු විය. ත්‍රිවිධ රත්නයට සහ ධර්ම ගුරුවරුන්ට ජීවිතය උදකොට සක්මනට යොමු විය. විනාඩි 40ක් සක්මන් පියවර 28ක් පමණ දුරක් කාපට් පොළවේ කළෙමි. පළමුව වම දකුණ කියාද අනතුරුව ඔසවමි ගෙන යමි තබමි ලෙසද සක්මන් කළෙමි. ගෙදර පුතුන් දෙදෙනාද මා සමග එහෙට මෙහාට යමින් මාගේ අවධානය කැඩීමට උත්සාහ කළද මාරයාට මම යටත් නොවෙමි සිතා පසුතැවීමකින් තොරව නැවත සක්මන් කළෙමි. පයේ ස්පර්ශයට සිත යොමු කරගත හැකි විය. ආධුනිකයෙක් ලෙස වම දකුණ පසුව ඔසවමි ගෙන යමි තබමි අවස්ථාවන් පසු කර සක්මන ඉබේ වන තත්ත්වයට පත් වී සිතුවිලි හා පයේ ස්පර්ශය අතර ඉන්නා බව අවබෝධ විය. වටපිටාවේ කුරුළු හඬද බාධාවක් නොවීය. තවමත් හිරිවැටි ඇති කකුල්වල ඒ හිරිගතියට සතිමත් වූ වෙමි. කාපට් පොළව නිසා පතුලේ සෑම කොටසකටම සතිමත් වීමට පුළුවන් විය. පසුගිය දිනවල තිබූ කකුල් කඩා වැටීම දුර්වල නිසා සිදුවියේ නැත. දෙපැත්තට වැනීම ඇඟේ දුර්වල බව නිසා නොවන බවද සිතේ සැහැල්ලු බව නිසා බවද පසක් වුණි. අද කලකට පසු කළ මෙම සක්මන විනාඩි 40ක් කිරීමට පුළුවන් විය. ඊළඟට තියෙනවා සමින්නස පරයන්කය. කලකට පසු පරයන්කයේද පැය කාලයක් ගත කළෙමි. මට දැනුනේ පුරුදු තටාකයක කලකට පසු පුරුදු ලෙසම පිහිනන බවය. නොසිතූ ලෙස ආනාපානය නොදැනී හිස්තැනක් නිදහසේ සිටිය. සිතුවිලි ආවද මෙනෙහි නොකර ඒ දෙස බලමින්ද සුළු වේදනා අතරින්ද නිදහසේ පැයක කාලයක් සිටියමි. මම මාහට ප්‍රශංසා කිරීමටද සිත්විය. ඔබතුමාගේ පාද නමස්කාර කරමි. ඔබ ඇතුළු සියලුම සාමීන් වහන්සේලාටද සංවිධායක බැතිමතුන්ටද නිර්වාණ අවබෝධ වේවා. සාදු.
මේ තමයි මේ කම්මැලිකම අවබෝධ කිරීමේ අවසාන පාඩම. කියන්නේ Tamanටම තේරෙනවා භාවනා නිසා කම්මැලිකම වෙනවා කියන වගේ හිතුවිල්ලක් තියෙන කෙනාට කම්මැලිකමට උත්තරේ භාවනාව තමයි කියලා Tamanටම කරලා බලන්න ඉතින්. ඉතින් එතකොට වෙන කවුරුත් ඇවිල්ලා අනේ කොහොමරි භාවනා කරන්න නිවන් දකින්න උත්සාහ කරන්න පිං කරන්න එහෙම නැහැ. Tamanටම තේරෙනවා. ඉතින් ඒක හරි විශේෂයි. ඒක ඇත්තටම හැරවුම් ලක්ෂයක්. ඒක ඇත්තටම රෙවොලූෂනරි. ඒක ඇත්තටම රැඩිකල්. භාවනා නිසා කම්මැලි වෙනවා, භාවනා කෙරුවොත් එපා වෙනවා, භාවනා කෙරුවොත් නීරස වෙනවා කී කියා ඉන්න කෙනාට ඒ නීරසකම ආවට පස්සේ භාවනා කරන්න හිතෙනවා. ඒ තමයි ඒ නීරසකමේ ජවනිකාවේ සටනේ නීරසකම පරදින අවසාන ජවනිකා. ඊට පස්සේ තේරෙන පටන් අරගන්න ඔය නීරසකම එහා පැත්තේ තියෙන ලොකු ප්‍රබෝධයක්. ඒ ප්‍රබෝධයට දොර ඇරෙන්නේ මේ අපි කියන භාවනාවෙන් තමයි, නැත්නම් සතියෙන් තමයි. ඉතින් ඒක කරාට පස්සේ ආයෙ නීරස වෙන්න දුන්නට ප්‍රශ්නයක් නැහැ. නීරස වුණත් ප්‍රශ්නයක් නැහැ. දන්නවා විලාවක් ආවට පස්සේ නීරසකම කතා කරලා කියනවා. ඕකට gedara උත්තරේ තමයි, අද්වේෂ තමයි. ඔය නිකන් එහාට මෙහාට සක්මන් කරන්න කියලා. බඩගින්නක් ආවම, කම්මැලිකමක් ආවම, කකුල් කඩිත්තුවක් ආවම සක්මන් කරලා බලන්න පුදුම විදියට ඒක සුව කරන ගතියක් තියෙනවා. පටන් ගන්නකොට නම් ලිඩ කපට වැල කන්නා වගේ තමයි. උයේ නිකන් උපන්නාට මේලෝ වෙන්නවා වගේ ඇවිදිනවා. ටික වෙලා ගියාට පස්සේ පොළවෙන් නිකන් චාර්ජ් වෙන්න ගන්නවා, එර්ත් වෙන්න ගන්නවා. ගියාට පස්සේ දැන් ඉඳ ගන්නටත් ඕනෑ කියන මට්ටමට පොසිටිව් කරලා තමයි දෙන්නේ. එතකොට තේරෙනවා දැන් ගෙදර ගියා වගේ කියලා. ඒක ඔයගේ ඒ සක්මන පරියන්කය අපි අනේ අනේ තැන ගෙනියන්න පුළුවන් එකක් නේ. ඒක කලින් පුරුදු කරලා තිබුණ එකක් නේ. කලින් කෙරුවේ නිකන් පැංගිරි කරාට නිකන් දුන්නට කන ගන්නාට ගියේ. දැන් නෑ. දැන් Taman බෙදාගෙන කන මට්ටමට යනවා. ඒක තමයි ඒ ආසේවන ප්‍රත්‍යේ ඉඳලා භාවනා ප්‍රත්‍යයට මාරු වෙනවා කියන්නේ තමන්ටම හිතනවා මේක තමයි උත්තරයි කියලා. ඒකයි හරියනවමයි. ආයේ කේම කරන කෙනාට වරදින්න දෙයක් නැහැ. මූඩ් එක ඇින්නේ කරන්න ඕනේ කියලා හරියන පෙරනිමිත්තක් තමයි. ඉතින් එහෙම කරන්ඩ එමු වුණාට පස්සේ කම්මැලිකම නොයනවම නෙවෙයි. ආපුවාම නැවත සැරයක් පරිශනාවක් කරන්න හිතනවා. එදා වගේම පරණ පුරුදු තටාකඩ බැල නාන්න පුළුවන්ද කියලා. ඒ නානකොට උත්තරේ ගෙදර. ඉතින් එතකොට ඒක මරණ මොහොතට බලපානවා. මේ ජීවිතයෙන් යම් මේකින් මැරෙන්න සිද්ධ වුණොත් ඊගාව ආත්මයටත් යනවා. මොකද ඒක මේ මොම ඇතුළට බහින ඥානගත වෙච්ච වෙනසක් වෙයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒසා ඕනම කෙනෙකුට ඒව බලව කියලා පෙන්ලා දෙන්න පුළුවන්. ඕනම ඥාතියෙකුට බය නැතුව කියන්න පුළුවන්. මෙන්න මේක තමයි උඹලට දෙන්න තියෙන දෑවැද්ද කියලා. ඒක තමයි තහවුරු වෙන්නේ ටිකට කරගෙන යන්නේ.
කරමු. හොඳයි. උපාලි අද ස්වාමීන් වහන්සේ.
එයි මයිසෝ. ස්වාමීන් වහන්සේ අවසරයි. ඌකා සවන්දාමි බන්
සුපත්තේවා සුපත්වෙත්වා.
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහන්දා තබ්බං.
සාදු අනුමෝදිතබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්‍රේන කතං සබ්බං අච්ඡයං කමතමි බන්ති
කමාමි කමිතබ්බං.
ඕකාස කමාමි විබන්ති
කමිතබ්බං සෝපච්චිත්තා.
ဒුතියම්පි ඕකාස වන්දාමි බන්ති
සෝපච්චිත්තා.
තතියම්පි ඕකාස වන්දාමි බන්ති
අවිවාදන සීලිස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති ඉමිනාතේ සමිජ්ජතු.
සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේ හේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං. සාරිපුත්තාදිතේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං. සාදු සාදු සාදු.
ඒයි සුපත්තේවා සුපත්තේවා.
සාදු සාදු සාදු. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ එපා නැමද මම ආරාධනා කරනවා අද දවසේ ධර්ම දේශනය පවත්වන ලෙසට. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං. මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දිනෙත් අපි මේ ධර්ම දේශනාව සමග තමයි එකතු වෙලා ඉන්නේ. ඉතින් අපි එසේල සූත්‍රය කියන සූත්‍ර දේශනාවක් යම් පමණකට පැහැදිලි කර ගැනීමක් සිද්ධ කරගත්තා පහුගිය සති කිහිපයක් ඇතුළත. ඉතින් ඒ සූත්‍ර දේශනාවේ තව කොටසක් පිළිබඳ කතා බහකට යොමු වෙන්න තමයි අදත් බලාපොරොත්තු. ඉතින් අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් අන්නේ සූත්‍රෙට නිදාන වෙච්ච ඒ සිදුවීම් ජාලය මොනවද කියලා. අනර ආපන නම් ගමක බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙන එක්තරා අවස්ථාවක තමයි මේ සිදුවීම වෙලා තියෙන්නේ. එතකොට 1250ක් පමණ ලොකු භික්ෂු සංඝයා පිරිසක් සමග මේ ගමේ බුදුරජාණන් වහන්සේ වැඩ වෙසෙනකොට මෙන්න මේ සේල කියන බ්‍රාහ්මණයෙක්ට මේ ප්‍රවෘත්ති අහන ලැබෙනවා. මෙන්න මේ විදිහට බුදු කෙනෙක් මේ ගමට ඇවිල්ලා ඉන්නවා, මේ ගමේ වැඩ ඉන්නවා කියලා. තමුන්ගේ මිත්‍ර ඒ කේනිය කියන ජටිලයාගෙන් තමයි මේක අහන ලැබෙන්නේ. එතකොට මේ බ්‍රාහ්මණයා යම් කිසි විදියක තමුන්ගේ ගෝල පිරිසත් සූදානම් කරගෙන මේ ලැබෙන අවස්ථාව පිළිබඳ ගෝල පිරිසටත් දැනුවත් කළා. ඔන්න බුදුරජාණන් වහන්සේ ඒ වැඩ වෙසෙන ස්ථානෙට ටිකෙන් ටික එළඹෙනවා. එළඹිලා යම් කිසි විදියක සාකච්ඡාවකට මුල පුරනවා. එතකොට ඔන්න ඔය කියන කතන්දර ටික අපි ටිකක් ටිකක් පැහැදිලි කරගත්තා. පහුගිය සති දෙක තුන ඇතුළත අපි මේ මුල් කොටසේදී මේ බ්‍රාහ්මණයා කොයි විදියටද එළඹෙන්නේ, කොයි විදියටද කටයුතු කරන්නේ, කොයි විදියටද බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡා කරන්නේ, ඊට පස්සේ කොහොමද මේ සක්විති රජ කෙනෙක් බවට පත් වෙන්න කියලා ආරාධනාවක් කරන්නේ කොහොමද කියලා අපි යම් යම් පමණට හැකි පමණින් ගිය සති කිහිපය තුළද පැහැදිලි කරගන්නේ දුනා. ඉතින් අපි අද එතනින් එහාට තව කොටසක්, එහෙම නැත්නම් මේ සූත්‍ර දේශනාවෙම අදාළ වෙන තව සඳහන් වෙන තව පාඩයක් පිළිබඳ යම් කිසි පැහැදිලි කර ගැනීමක් එක්ක තව ටිකක් මේක දිගේ ඉදිරියට මේ ධර්ම දේශනාව කරගෙන යන තමයි බලාපොරොත්තුව. එතකොට මෙතන මේ බුදුරජාණන් වහන්සේ ගැන ප්‍රවෘත්තිය මේ බ්‍රාහ්මණයා අහනකොට අනේ එතන තව පාඩයක් සඳහන් වෙනවා. මෙන්න මේ විදිහේ පාඩයක් අපි බොහෝ වෙලාවට අහලා පුරුදු පාඩයක් වෙන්නත් පුළුවන්. එතකොට කියනවා මොකද්ද මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ගුණ පිළිබඳ යම් කිසි සඳහනක් කළා. අන්න ඊට පස්සේ කියනවා සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසාන කල්යාණං කියලා. මෙන්න මේ විදිහේ ගුණ තියෙන බුදු කෙනෙක්, ශාස්ත්‍රෝන් වහන්සේ කෙනෙක් මෙන්න මේ ගමේ වැඩවෙසෙනවා. අන්නේ ශාස්ත්‍රෝන් වහන්සේ, අන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහේ ධර්මයක් දේශනා කරනවා. මෙන්න මේ විදිහේ ධර්මයක් පිළිබඳ ප්‍රකාශයක් කරනවා කියලා මෙන්න මේ ධර්මයේ පිළිබඳ යම් කිසි සඳහනක් තියෙනවා. මොකද්ද? ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසාන කල්යාණං කියලා. එතකොට ඕක අපිට මේ විදිහට කියන්න පුළුවන්. මොකද්ද? මුලත් සොඳුරු, මැදත් සොඳුරු, අගත් සොඳුරු ධර්මයක් බුදු කෙනෙක් දේශනා කරනවා කියලා තමයි මෙතන සඳහන් කරන්නේ. ඉතින් ඕක මුල මැද අග යහපත් ධර්මයේ කියලත් අපි නිතර නිතර යෙදෙනවා අහලා තියෙනවා. නොයෝ ධර්මයේ පිළිබඳ යම් කිසි සඳහනක් මෙන්න මේ බුදු කෙනෙක් දේශනා කරන ධර්මයේ පිළිබඳ විස්තරයක් මෙතන සඳහන් වෙනවා. ඉතින් මෙන්න මේ මුල මැද අග යහපත් කියන කතාව නැත්නම් මේ මුලත් සොඳුරු, මැදත් සොඳුරු, අගත් සොඳුරු මේ ධර්මයේ පිළිබඳ කතාව අපි ටිකක් විස්තර සහිතව පැහැදිලි කරගන්න තමයි උත්සාහය. ඉතින් ඒ සඳහා ඔන්න කියනවා මොකද්ද මේ දුරක්ඛාත ධර්මයක්, ස්වක්ඛාත ධර්මයක් කියලා ඔන්න ඔය විදිහ කතාවක් කියනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මෙන්න මේ විදිහට මනා විදිහට දේශනා කරන ලද ධර්මයක් තියෙනවා. ඒ වගේ මේ විදිහට නිවැරදිව දේශනා නොකරන ලද ධර්මයක් තියෙනවා. එතකොට මේ දෙක අතර වෙනස කියනවා. ඉතින් උපමාවකින් තමයි මේ වෙනස කියන්නේ. මොකද්ද කියනවා? මිනිස්සෙක් අන්න එළදෙනකගේ අගෙන් අලලා කිරි දෙවන්න උත්සාහ කරනවා. එතකොට කොච්චර දැඟලුවත් උදේ ඉඳලා හවස වෙනකන් දැඟලුවත් මේ වැඩේ සාර්ථක වෙන්නේ නැහැ. මොකද්ද ඒකට හේතුව? අන්න මේ අගෙන් කිරි එන ස්වභාවයක් මේ එළදෙනගේ නැති නිසා. ඔන්න ඒ උපමාවෙන් තමයි මේ දෙක අතර වෙනස පැහැදිලි කරන්නේ. එතකොට අර විදිහට මනාව දේශනා කරන ලද ධර්මයක් සහ නොමනාව දේශනා කරන ලද ධර්මයක් අතර වෙනස තමයි මේ කියන්නේ. අර විදිහට වැරදි දෙයක කොච්චර උත්සාහ කරත් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. මොකද හේතුව? අංගෙන් කිරියන ස්වභාවයක් මේ ලැබෙනගේ නැති නිසා. නමුත් අන්න මනාව දේශනා කරපු ධර්මයක අන්න කෙනෙක් ඉක්මනවා නම් හරියට අර බුරුල්ලට මත තිබ්බා වගේ අන්න ඒ උත්සාහයෙන්ම කිරේනා වගේ ඒ දරණ උත්සාහයට ප්‍රයෝජනයක් ලැබෙනා වගේ අන්න මේ ධර්මයේ හික්මෙන කෙනෙක්ට යම් කිසි සැනසීමක්, සහනයක් ලං කරගන්න පුළුවන් කියලා ඔන්න ඒ විදිහ උපමාවකින් පැහැදිලි කරලා දෙනවා. ඒ විදිහේ පැහැදිලි කිරීමක් සිද්ධ කරනවා. ඒ වගේම කියනවා අර විදිහට දුරක්කාත ධර්මයක, අර විදිහට නිවැරදිව දේශනා නොකරන ලද ධර්මයක කුසීතයා තමයි සැපසේ ඉන්නේ. කම්මැලිය තමයි සැපසේ ඉන්නේ. මකක්දයකට හේතුව අන්න කොච්චර උත්සාහ කරත් මේක ප්‍රතිඵලයක් නැතිහින්ද අර උත්සාහවන්ත වෙන කට්ටිය දුක්කිඳිනවා. අඩුම ගාන කම්මැලිය ඔහේ නිකං කාලබීල නිකං විවේකීව කල්ගත කරන්න හරි ඉඩ තියෙනවා. නමුත් මේ විදිහේ ස්වක්කාද ධර්මයක මේ නිවැරදිව දේශනා කරන ලද ධර්මයක අන්න වීරයවන්තය තමයි උත්සාහය වඩන කෙනා තමයි සැපසේන්නේ. මොකක්ද හේතුව? යාට අන්න නිතර නිතර නැවත නැවත ප්‍රතිඵල ලැබෙන නිසා. ඒ වගේම සඳහන් කරනවා අර විදිහට කම්මැලියෙක් ඉන්නවා නම් මේ වගේ ධර්මයක හේතනත දුකසේකල් ගෙවනවා. මොකද මේක ප්‍රතිඵල ගන්න තිවිද්දී තමුන්ට පහසුවක් හදාගන්න ඉඩ තිවිද්දී අන්න මුකුත් නොකර ඔහේ කාලා බීලා ඉන්දිය නිසා කියලා ඔන්න විදිහට මේ දෙක අතර වෙනසක් පෙනල දෙන්න උත්සාහ කරනවා. මේ විදිහට නිවැරදිව දේශනා කරන ලද ධර්මයක් සහ වැරදි විදිහට දේශනා කරන ලද ධර්මයක් අතර වෙනස පෙන්ල දෙන්න උත්සාහ ගන්නවා. මේ විදිහේ පැහැදිලි කිරීමක් සිදු කරනවා. එතකොට ඔන්න මේ මුල මැදාග යහපත් කතාවට ওই ටිකනම් අපිට ටිකක් අහලා පුරුදු දේවල්. මේ කියන්නේ මොකද්ද කියන එක පිළිබඳ අහලා පුරුදු කතන්දර ටිකක් තමයි ওই ටික. නමුත් අපි බලමු තව ටිකක් මේ ප්‍රතිපදාව පැතර දාලා. අපි මේ විදිහට මේ ප්‍රතිපදාවගේ හික්මෙන පිරිසක් විදිහට මේ විදිහට තමුන් තුල මේ ධර්මය වඩන පිරිසක් විදිහට තව ටිකක් කොහොමද මේ මුල මැදාග යහපත් කතාව. එහෙම නැත්නම් මේ මුලත් සුන්දරයි, මැදත් සුන්දරයි, අගත් සුන්දරයි කියන කතාව අපි ටිකක් පැහැදිලි කරගන්නේ කොහොමද? කොහොමද මේ කියන කතාව තව තව අපේ හිතට ලං කරගන්න විදිහක් ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලමු. ඉතින් ඒක එක්තරා විදිහක මේ ධර්මයේ මුල මැද අග සුන්දර ස්වභාවයක් පිළිබඳ අනේ හිතට දැනෙන දෙයක් ගැන තමයි මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට හිතට දැනෙන දෙයක් පැහැදිලි කරන්න ගියාම ටිකක් අමාරුයි. වචනවලට යොදන්න අපහසුයි. එතකොට විවිධ සිදුවීම් ඔස්සේ විවිධ උපමා ඔස්සේ අපි බලමු පැහැදිලි කරගන්න මෙන්න මේ මුල මැද අග සුන්දර කතාව කොහොමද අපිට තව තව ලං වෙන්නේ. මේ ප්‍රතිපදාවක් වඩනකොට කොහොමද ඇත්තටම මේ ප්‍රතිපදාව මුලත් මැදත් අගත් සුන්දර වෙන්නේ කියන එක පොඩ්ඩක් අර හිතට දැනෙන ආකාරයෙන් තමුන්ගේ හදවතට දැනෙන ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කරගන්න උත්සාහ කරමු. එතකොට අර විදිහට අපි අහලා පුරුදු ප්‍රකාශ වෙනුවට මෙන්න මේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක් කොහොමද මේ මුල මැද අග සුන්දර කතාව අත්දකින්නේ කියන එක පොඩ්ඩක් නැවත නැවත පරීක්ෂා කරන්න, නැවත නැවත කතා බහ කරන්න උත්සාහයක් ගමු. ඉතින් ඒක අමාරුයි ඒ වගේ දෙයක් ප්‍රකාශ කරන්න. කොහොමද මේ හදවතට දැනෙන්නේ මේ වගේ දෙයක් මුල මැද අග සුන්දරයි කියන එක, කොහොමද හදවතට දැනෙන්නේ කියන එක පිළිබඳ ඉතින් අපි ටිකෙන් ටික සාකච්ඡා කරලා බලමු. ටිකක් ටිකක් උත්සාහ අරගෙන බලමු. දැන් අපි හිතමු දැන් මේ කාලේ මේ ගෙවෙන කාලේ දිහා බැලුවොත් අමුතුම විදිහක ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන කාලයක් තමයි මේ තියෙන්නේ. එතකොට අපි නොහිතපු දේවල් සිද්ධ වෙන කාලයක්. දැන් ලංකාවේ තත්ත්වය ගත්තොත් ඔන්න බොහොම භයානක තත්ත්වයකට යමින් පවතින ස්වභාවයක් තමයි තියෙන්නේ. ඔක්සිජන් උත්තිවරේගෙන එන ස්වභාවයක් තමයි තියෙන්නේ. එහෙම තියෙන කාලෙක අපිට කොහොමද මේ බුදුවරයෙක්ගේ වචනය මේ විදිහට ප්‍රකාශ වෙන්නේ කියන එක පොඩ්ඩක් අපි පරීක්ෂා කරලා බලමු. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක කියනවා මෙන්න මේ මරණය පිළිබඳ සිහිකිරීමක් කියලා, මේ මරණය පිළිබඳ හැඟීමක් කියලා. මෙන්න මේ ස්වාමීන් වහන්සේලා පිරිසකගෙන් විමසා සිටිනවා, උඹලා මරණ සතිය පුරුදු කරනවද? එතකොට ඔව්. කොහොමද පුරුදු කරන්නේ? එතකොට එක එක එක්කෙනා නිකන් හරියට පන්තියක පාඩමක් අස්සනවා වගේ ඔන්න ඉතින් අත උස්සනවා. පළවෙනි හාමුදුරුවෝ කියනවා මම මේ දවසක් පිළිබඳ අදහසකින්, දවසක් පිළිබඳ ප්‍රාර්ථනාවකින් ජීවත් වෙනවා. එතකොට ඒ හාමුදුරුවන්ගේ ප්‍රාර්ථනාව කොහොමද? මම මේ මොහොතේ ඉඳලා තව දවසයි ජීවත් වෙන්නේ. එහෙනම් මම මොනවද කරන්න ඕනේ කියන එක අන්න අනුව මම කටයුතු කරනවා. තව කෙනෙක් කියනවා මමත් වඩනවා. කොහොමද වඩන්නේ? මම දවස් භාගයක් ගැන හිතාගෙන තමයි ජීවත් වෙන්නේ. මේ මොහොතේ ඉඳලා හරියටම පැය 12යි මගේ ජීවිතේ ගත වෙලා තියෙන්නේ කියන අදහසින් මං කල් ගෙවනවා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා මමත් කරනවා. කොහොමද කරන්න? මම මේ කෑම වේලක කාලයක්, මම මේ ආහාර වේලක් ගන්නවා කියන කාලයක් සිහියෙන් මෙන්න මේ මරණය පිළිබඳ අදහසකින් කල් ගෙවනවා. එතකොට මම මෙච්චර කාලයක් තමයි ජීවත් වෙන අදහස මගේ තියෙන්නේ කියලා ඔන්න තුන්වෙනි කෙනෙකුත් කියනවා. ඊට පස්සේ හතරවෙනි ආන්දරු කෙනෙක් කියනවා, මගේ නම් එච්චරවත් අපේක්ෂාවක් නැහැ. මගේ අදහස මම මේ බත් කටවල් තුන හතරක් කන වේලාව වගේ වේලාවක් ජීවත් වෙයි කියන අදහසින් තමයි මම කල් ගෙවන්නේ. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ කියනවා, මගේ නම් එච්චරවත් අදහසක් නැහැ. මම මේ එක බත් කටක් කන කාලයක්, කන අපේක්ෂාවක්, ඒ වගේ කාලයක් ප්‍රමාණයක් තමයි මගේ ජීවිතයේ පවතී කියලා මම හිතන්නේ. ඊළඟට අන්තිම හාමුදුරුවෝ කියන මොකද්ද, මගේ නම් එච්චරවත් අපේක්ෂාවක් නැහැ. මම හිතනවා මෙන්න මේ හුස්මක් ගැටෙන වෙලාවක් වගේ තමයි මගේ ජීවිතේ රැඳිලා තියෙන්නේ කියන අදහසක් තමයි මට තියෙන්නේ කියලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහෙම විමසලා අන්න අර පළවෙනි තුන් දෙනා දවසක් වරුවක් එක පිණ්ඩපාත වේලාවක් මෙන්න මේ තුන් දෙනාව පන්තියෙන් පාස් කරන්නේ නැහැ. ඒ කට්ටියගේ අදහස තියුණු මදි කියන එක තමයි ලකුණු අර 35වත් ඇවිල්ලා නැහැ කියන එක තමයි බුදුරජාණන් වහන්සේගේ අදහස. හැබැයි අර අන්න අන්තිම තුන් දෙනා නම් මේ පන්තියෙන් පාස් කරන්න පුළුවන් කියලා අන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. එතකොට ඔන්න ඔය කතාවත් එක්ක බැලුවොත් දැන් මේ ගෙවන වටපිටාව දිහා බැලුවාම අන්න අපිට ඔය මරණ සතිය හොඳට ලං කරගන්න පුළුවන් කාලයක් තමයි මේ ගෙවෙන්නේ. මේ ගෙවෙන මොහොතක ජීවත් වෙනවා මිසක් එන මුකුත් සැලසුම් හදන්න ලොකු ප්‍රාර්ථනා කරන්න හැකියාවක් නැහැ මේ වෙලා තියෙන දේවලුත් එක්ක. එතකොට අන්න නිකන් එක්තරා විදියක ධර්මතාවයකින්ම අපිව අරගෙන ඇවිල්ලා තියෙනවා. මේ වගේ අමුතුම ස්වභාවයකට, අමුතුම අවස්ථාවකට අරගෙන ඇවිල්ලා තියෙනවා. එතකොට අර සැලසුම් හදන්න උමනාවක් තියෙන පිරිස්ට උනත්, පිරිස්වලට උනත් අන්න සැලසුමක් හදාගන්න බැරි තරමටම මේක උග්‍ර වෙලා තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක අන්න අපිට පුළුවන් අර බුදුරජාණන් වහන්සේගේ වචනේ ලං කරගන්න. අර විදිහට මේ සුළු කාලයක් මගේ ජීවිතේ පවතිනවා කියන අපේක්ෂාවකින් ඉන්නවා නම් මෙන්න මේ අපේ අදහස්, උදහස්, මතවාද මොන ආකාරයෙන් වෙනස් වෙයිද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න පුළුවන්. දැන් මම පහුගිය දවසක කෙනකින් ඇහුවා, ආහරි මෙහි වගේ ටිකටි කාලයක් ජීවත් වෙනවා කියන අදහසක් හිතට ඇති වුණා. අපි තම කරි ලෙඩ රෝගයක් හැදිලා හරි මා කරේලා මේ වගේ කෙටි කාලයක් ජීවත් වෙන්නේ කියන අදහසක් හිතට ඇති වුණොත් මොන වගේ ඔබ කල් ගෙවයිද, මොන විදිහේ කටයුත්තක් ඔබ කරයිද කියලා මේ කෙනෙක්ගෙන් ඇහුවා. උතර මේ තැනත්තා මේ විදිහට මේ බුද්ධ ධර්මයක් අහලා ඒවා පිළිපදින කෙනෙකුත් නෙමෙයි. උතර මේ තැනත්තා කියනවා, මම එහෙනම් මගේ පවුලේ කට්ටියත් එක්ක වැඩි වැඩියෙන් හොඳට කල් ගෙවන්න ඉඩ තියෙනවා. මේ වගේ දෙයක් මට දවස ගානේ වුණත් උදේට උදේට කල්පනා කරන්න වටින දෙයක්. මොකද හේතුව අන්න එහෙමනම් මම මගේ පවුලේ පිරිසත් එක්ක බොහොම විවේකීව බොහොම පහසුවෙන් කාලය ගෙවන්න ඉඩ තියෙනවා. ඊට පස්සේ කෙනෙක්ට මම සමුදෙනකොට අපි හිතමු දෙමව්පියෝ බලලා එනවා හරි වෙන්න පුළුවන්, නැත්නම් රැකියාවට යනවා හරි වෙන්න පුළුවන් ගෙදර කට්ටියට සමුදීලා. එතකොට ඒ සමුදීමත් මම අමුතුම විදිහට අවසාන සමුදීම වගේ ඒ සමුදීමත් කරන්න ඉඩ තියෙනවා. දැන් මේ රැකියාවට යන මිනිස්සයා ගැන මේ කියන්නේ, නැත්නම් තමන්ගේ යාළු මිත්‍ර ටිකක් හම්බෙලා නික්මිලා යන තැනත්තා ගැන කියන්නේ, ඒගොල්ලන්ට සමුදීලා යන්න මම මේ විදිහට ඉඩ තියෙනවා. ඊට පස්සේ මම කෙනෙක් එක ආරවුල් ඇති කරගන්න වගේ දේවල්, පොඩි පොඩි දේවල් අල්ලගෙන ආරවුල් ඇති කරගන්න දේවල් වගේව නොකරන්න ඉඩ තියෙනවා. ඒ වෙනුවට ඒගොල්ලෝ ගැන ඊට වැඩිය යම්කිසි ගැඹුරු අදහසකින් තමුන්ගේ ඥාති හිත මිත්‍රාදීන් ගැන කටයුතු කරන්න මට ඉඩ තියෙනවා. ඊළඟට මම ගොඩක් හිනා වෙන විදිහ, හිනා වෙලා සතුටින් කල්ගත කරන්න ඉඩ තියෙනවා. මෙන්න මේ විදිහ හැඟීමක් මට ආවනම් කියලා මෙන්න මේ නන්න හඳුනන කෙනෙක් මේ විදිහේ පිළිතුරක් ලබා දෙනවා. ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න අන්න අර මේ වටපිටාවෙන් අපිට ඇවිල්ලා තියෙන පණිවිඩේ එක්තරා විදිහක මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ පණිවිඩයක් තමයි මේ කනගාවට ඇවිල්ලා තියෙන්නේ. තර විදිහට සැලසුමක් හදන්න බෑ. ගෙදර දොරේ ගැන කට්ටියව මෙහෙම ආරක්ෂා කරන්න ඕනේ කියලා සැලසුමක් හදාගන්න බෑ. මේ විදිහට කනවා බොනවා කියලා සැලසුමක් හදාගන්න බෑ. අනේ වගේ තත්ත්වයක අපිට පුළුවනි මේ ධර්මයේ තව ටිකක් ලං කරගෙන. අහේනම් මම මේ මොහොතක් මොහොතක් කොයි විදිහටද ජීවත් වෙන්නේ කියලා බලන්න. දැන් ඊයේ පොඩි සිදුවීමක් වුණා ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ආසනීප වෙලා. ඉතින් ඇවිදගෙන යන තරණත් අමාරුයි. ඉතින් අපි අර අකුල නැඳක් ගිහිලා තියාගෙන දැන් කොවිඩ් කියලා තමයි හිතේ. ඉතින් කොවිඩ් කියලා හිතලා ඔය අරන් ගියා. අරන් යනකොට මග දිගට ඉතින් අර විහිළු කර කර තමයි ගියේ. දැන් අර හාමුදුරන්ට hina වෙන්නවත් පණක් නැහැ. නමුත් මේ වටපිටාවෙ ඉන්න කට්ටිය ඉතින් එක එක ඒවා කියනවා. දැන් මුලින් කියනවා ඇඳේ තියන්න ඕනේ මං ඇවිදගෙන යන්නම්. මේ ඔහොම මහන්සි වෙන්න ඕනේ නැහැ කියලා ඔනේ ඉතින් කිව්වා. ඊට පස්සේ නෑ නෑ ඇඳේ මේ ඉන්න කියලා. ඔන දැන් උස්සගෙන යන ගමන් කියන වැඩි බරක් නෑ බය වෙන්න එපා බොහන්සෝ. අපි බොරැල්ලට උනත් අරගෙන යන්නම් මේ විදිහට කියලා. ඊට පස්සේ ඔන්න අරන් ගියා. ඊට පස්සේ මගේ දිගට යන ගමන් තාම හුස්ම වැටෙනවා නේද? කීකිය. ඉතින් ඔහොම තමයි අරගෙන ගියේ. එක්තරා විදිහක හිතෙනවා මේ 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 ලෙඩාට මේ විදිහේවා කියන එක හොඳයිද කියලා. එහෙම ප්‍රශ්නෙකුත් තියෙනවා. ඊට පස්සේ කොහොම හරි ඔන්න මගේ දිගට යන ගමන් යන ගමන් ඉතින් ඔය වගේවා කිය තමයි අරගෙන ගියේ. ඊට පස්සේ සාමාන්‍ය ඔය විනය පොතේ සඳහනක් තියෙනවා. මොන හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වුණාම ඉතින් මොකද්ද අන්න දවස් 7ක් යනකම් ඒ බඩු වලට අත තියන්න එපා. දවස් 7කට පස්සේ සංඝයාට ඒ ටික අයිති වෙනවා. ඉතින් අර හාමුදුරන්ටම කියනවා දවස් 7ක් යනකම් ඉන්න ඕනේ නේද? දවස් 7කට පස්සේ නම් ඔය ටික අයිති කරගන්න පුළුවන් නේද කියලා ඔහොම ඔහොම කිය අන්තිමට කොහොම හරි වාහනයකට පටවලා යවනකොට ඒ වාහනේත් අන්න අර ඇට්ටේරියා ගහක් යට නවත්තලා තියලා ඒ ගහේ මල් තමයි වාහනේ උඩත් තියෙන්නේ. එතකොට නිකන් ඒකෙත් නිකන් සැරසීමක් කළා වගේ කියලා ඉතින් පටෝලේ යව්වා. ඉතින් ගිහිල්ලා බලනකොට කොවිඩ් නැත්තේ නැහැ වෙනම කතාවක් ඒක. එහෙම මැරෙන පාටකුත් නැහැ. ඉතින් කොහොම හරි ඉතින් අර එහෙම තමයි අරගෙන ගියේ. එතකොට මොකද්ද මේ විහිළුවේ තේරුම කියලා පොඩ්ඩක් හිතන්න මතන්න පුළුවන්. එක්තරා විදිහක අපි මේ නන්නා හඳුනන පිරිසක් එක්ක කල්ගත කරන හින්දා එහෙම ඉන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලත් කෙනෙක්ට කියන්න පුළුවන්. තමුන්ගේ පවුලේ කෙනෙක්ට අසනීපයක් වුණාම අපි ඊට වැඩිය බොහොම බරපතල විදිහට ඉමෝෂනල් විදිහට අරගන්න හින්දාද ඒ වගේ අපිට විවේකයෙන් කටයුතු කරන්න බැරි වෙන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. කොහොම කොහොම හරි ඉතින් ওই විදිහේ අමුතුම මරණ සතියකුත් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒතර මේ ධර්මය එක්තරා විදිහක මේ මරණය වුණත් මේ ගෙවෙන මොහොතක් වුණත් මේ ජීවිතේ කොයි වෙලාවේ කෙලවර වෙයිද දන්නේ නැහැ කියන එක වුණත් අපිට එක්තරා විදිහක අර සුන්දරත්වයකින් අත්දකින්න පුළුවන්. දැන් අර එක්තරා තැනෙත්ට මොකද්ද මේ කැන්සර් එකක් කියලා වැරදියට රෝග විනිශ්චය කළා. ඒතර කළා කියනවා ඔබේ මේ විදිහේ කැන්සර් එකක් තියෙනවා. ඔබ මාස 3යි ජීවත් වෙන්නේ. ඊට පස්සේ මාසයක් විතර යනකොට අර දෙවෙනි චෙක් එක කරාම බලනකොට අනේ ටෙස්ට් එක වැරදිලා තමයි මේ විදිහේ රිසල්ට් එකක් ඇවිල්ලා තියෙන්නේ. පෝල්ස් පොසිටිව් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අර දොස්තර මහත්තයා අර ලෙඩාට කතා කරලා කියනවා මේ 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 විදිහේ දෙයක් තමයි වෙලා තියෙන්නේ. ඔබ කාතාව කාලයක් ජීවත් වෙනවා. ඒතර මේ තැනත්තාගේ මූණ අඳුරු වෙනවා. මේ තැනත්තා කියනවා ඔබ මගේ ජීවිතේ විනාශ කරා. මොකද්ද මේකට හේතුව? මේ අර එහෙම කිව්වට පස්සේ පහුගිය මාසේ මම හොඳට ජීවත් වුණා. හොඳට ජීවිතේ මම ගත කරා. මේ බොහොම විනෝදෙන් කල් ගත කරා. දැන් ඔබ ආපහු කියනවා මම තව කාලයක් ජීවත් වෙනවලු. දැන් මම ආපහු සැලසුම් හදන්න එපේ. දැන් මම ආපහු හිතන්න එපේ. දැන් ඉදරහාට කොහොමද ජීවත් වෙන්නේ? රැකී ආරක්ෂා කොහොමද? ගෙදර දොරේ කටයුතු කොහොමද? මේ ඉඩ කඩම් වලට මොකද කරන්නේ කියලා. දැන් මම ආපහු සැලසුම් හදන්න ඕනේ නේද කියලා. අන්න අර නිවැරදි තොරතුරක් සුභවාදී තොරතුරට තමයි දොස් කියන්නේ. සුභවාදී තොරතුර පිළිබඳ තමයි තමුන්ගේ අප්‍රසාදය පළ කරන්නේ. එතකොට බලන්නේ ඒක මොන වගේ කතාවක්ද මේ පිටිපස්සේ තියෙන්නේ කියලා අපිට පොඩ්ඩක් අධ්‍යයනය කරලා බලන්න පුළුවන්. මේ විදිහේ වෙනස් වීමක් මේ විදිහේ හැඟීමක් අපි තුල ඇති වුණොත් අන්න ඒ තැනත්තාගේ මානසිකත්වේ ඒ තැනත්තාගේ හිතුම් පැතුම් මොන විදිහට වෙනස් වෙනවාද කියන එක බලන්න පුළුවන්. ඒ විදිහේ පරීක්ෂාවක් කරන්න පුළුවන්. දැන් අපි ඔය කල් ගෙවනකොට අපේ ජීවිතය ගෙවෙනකොට නොයෙකුත් ප්‍රශ්න ගැටලු ඉදිරියෙන් තියාගෙන බොහොම බරපතලයි කියලා හිතෙන දේවල් වලට බරපතලයි කියලා අරගෙන තියෙන දේවල් වල ඇත්තම දිගු කාලීනව අපිට එහෙම ලොකු ප්‍රශ්නයක් දිගු කාලීනව ප්‍රයෝජනයක් තියනවද කියලා ගත්තොත් ඇත්තටම එහෙම දෙයක් නැහැ. ඔය අල්ලගෙන දඟලන ඒවා එහෙම ලොකු ලොකු දේවල් නෙමෙයි. බොහෝම අතහරින්න සුදුසු අතහරින්න පුළුවන් දේවල් තමයි ඔය අපි අල්ලගෙන ලොකු කරගෙන දඟලන්නේ. ඒතකොට සමහර විට මේක මම කරනවා, මේක මගේ දෙයක්, මම තමයි මේ විදිහට මේ වැඩ කටයුතු කරන්නේ කියලා ඔන්න ඉතින් ඇඳගෙන දඟලනවා. ඇඳගෙන දඟලනකොට ඉතින් අර වැඩේ සාර්ථකව කරනවා වෙනුවට මේක මට බාර දුන්න වැඩක් කියලා අර මම කෑල ඉස්සරහන් තියාගත්තට පස්සේ ගොඩක් කාලවට නෝක අනලා විනාශ කළා අවුල් කළා තමයි නතර කරන්න ඉඩ තියෙන්නේ. ඒ වෙනුවට අනර විවේකීව එකට අවස්ථාව දුන්නා නම්, ඒ වැඩේට සිද්ධ වෙන්න අවස්ථාව දුන්නා නම්, එහෙනම් ඒක එච්චර අපහසුතාවයක් අමාරු දෙයක් වෙන්නේ නැහැ. අපිට මේ hina වෙලා ප්‍රශ්නකට උනත් මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. එතකොට මේ ප්‍රතිපදාව කරගෙන යනකොට අන්න ප්‍රශ්න ගැටළු විහෙසවල් ගැලපිලා එනවා. සමහර විට අසනීප තත්ත්ව, සමහර විට මරණේ ළඟා වෙලා එනවා. නමුත් අන්න මේ hina වෙලා සුන්දර විදියට මුහුණ දෙන්න පුළුවන් හැකියාවක් තියනවාද කියන අදහස තමයි තියෙන්නේ. ඉතින් ওই අදහස කියනවා මොකද්ද? අන්න පින්ඩපාතේ වඩින හාමුදුරු කෙනෙක් ගැන කියනවා. එතන ගෙයක් ඉස්සරහට ගිහිල්ලා හිටගෙන ඉන්නවා. එතකොට සමහර කෙනෙක් අප්‍රසාදීව දොර වහගෙන ඇතුළට යන අතරේ තවත් කෙනෙක් බොහෝ උනන්දුවෙන් ඇවිල්ලා වන්දනා කරලා අන්න මොකක් හරි භෝජනයක් බෙදනවා. එතකොට කියනවා මේ හාමුදුරුව ගෙයක් ඉදිරි ඉස්සරහ හිටගෙන ඉන්නවා මෙන්න මේ වගේ අදහසකින්. ලැබුණොත් හොඳයි. ලැබුණොත් හොඳයි, නොලැබුණොත් ඒකත් සුන්දරයි. අන්න ඔය වගේ සුන්දරත්වයක් ගැන තමයි මේ ප්‍රතිපදාව, එහෙම නැත්නම් මේ ධර්මයේ මුල මැද අග සුන්දරයි කියලා කියන්නේ. මොකද්ද? අන්න නොලැබුණොත් ඒකත් සුන්දරයි. එහෙම නැත්නම් තව කෙනෙක් කියන මොකද්ද? මම මේ කාන්තාරයේ හරහා මාච් කරගෙන යනවා. මම මේ විදිහට ගමනක යනවා. ඒතකොට මේ කාන්තාරයේ යුද භූමියක්, යුද්ධ ඇවිලිච්ච ස්ථානයක් තමයි මේ තියෙන්නේ. එතකොට යුද්ධේ මාගාවට ඇවිල්ලා නැහැ තාම. මම ඒකින්ද හැවිදින වෙලාවට ඇවිදගෙන යනවා. ආහාර ගන්න වෙලාවට ආහාර ගන්නවා. විවේක ගන්න වෙලාවට විවේක ගන්නවා. යුද්ධේ මාවෙත આવොත්, යුද්ධ කරන්න මට සිද්ධ වුණොත් මැරෙන්නත් හොඳ දවසක් තමයි අද. ඔන්න විදිහ අදහසක් පළ කරනවා. ඔන්න ඒ වගේ සුන්දරත්වයක් ගැන තමයි ඔය කියන උත්සාහ කරන්නේ. ඔය විදිහේ සුන්දරත්වයක් තමයි ලං කරගන්න ඕනේ. දැන් සමහරව අපි දැකලා තියෙනවා නිකන් මහා අමුතු අඳුරු මානසිකත්වවලින් කල් ගෙවන කට්ටිය. මොකද්ද මේවට හේතු කියලා බැලුවොත් අර අල්ල බදාගත්ත මොන මොනවා හරි මාන, තමුන්ගේ අපේක්ෂා වගේ දේවල් තමයි ඔය පිටිපස්සේ තියෙන්නේ. දැන් මම ඒ දවසල රැකියාව කරන කාලේ මට මතකයි තැනැත්තෝ දෙන්නෙක් ඉන්නවා. දෙන්නගෙන් හැමදාම ප්‍රශ්නයක් ඇහුවාම ලැබෙන්නේ මෙන්න මේ විදිහ උත්තරයක්. මොකද්ද? එක්කෙනෙක්ගෙන් ඇහුවා තා කොහොමද ඉතින් හොඳින් ඉන්නවද කියලා. කාලෙකට පස්සේල හම්බ වෙන කෙනෙක් ඉතින් කාලෙකට පස්සේ හම්බිලා මේක ඇහුවාම කියනවා මේ තැනැත්ත කියනවා ඉතින් ඕගොල්ලන්ගේ පිටින් අපි හොඳින් ඉන්නවා. ඒතර මොකද්ද මේ කියන කතාව ඊට පස්සේ තියෙන්නේ? අන්න ඊර්ෂ්‍යාවක් සහ දේශයක් තමයි ඔගේ පිටිපස්සේ තියෙන්නේ. ඊට පස්සේ තව කෙනෙක් ඉන්නවා එයාගේම කෙනෙක්. එයාගෙන් ඇහුවාම කියනවා ආ ඕගොල්ලෝ නම් ඉතින් පෙරහැලේ යනාලිනේ, අපි ඉතින් කොටන් අදිනාලිනේ. ඕක තමයි හැමදාම ලැබෙන උත්තරේ. ඉතින් අලි වුණත් හැම එකම පෙරහැරේ අරගෙන යන්න බෑ. හැම අලියම එහෙම ගෙනියන්න බෑ. ඒ වෙනුවට පෙරහැරේ යන්න ගිරියන්න පුළුවන් ඒක ජාතියක අලි ජාතියක් ඉන්නවා. අනිත් එවුන් ඉතින් කොටන් අදින තමයි දාන්න පුළුවන්. ඉතින් ඔහොම මානසිකත්වයක් හිතට නගාගත්තට පස්සේ, ඔය විදිය අදහසක් හිතට ඇති කරගත්තට පස්සේ ආයි කිසි දෙයකට බය වෙන දෙයක් නැහැ. හැමදාම කොටන් අදින්න වෙනවා. ඒක දෙයක් නැහැ. ඒක දෙකක් නැහැ. ඒ විදිහේ මානසිකත්වයක් ඔලුවට දාගත්තට පස්සේ හැමදාම කොටන් අදින්න වෙනවා. ඊළඟට අනිත් පැත්තෙන් හැමදාම අනුන්ගේ පිටකින් ජීවත් වෙන්න වෙනවා. මොකද හේතුව? අන්න අර තමුන්ගේ හිත ඇතුළට දාගත්ත මතවාදී. ඒක සත්‍ය වෙනවා කියන එක නම් ආයිතින් මේ කියලා පරීක්ෂා කරලා විශ්වාස කරගන්න දෙයක් නෑ. අනිවාරයෙන් වෙනව වෙනවම තමයි. මොකක්ද ඒකට හේතුව? අන්න අර විදිහේ නෙගටිව් ගතියක් තමුන්ගේ තුලට ඔබා ගන්නවා. තමුන් තුල ඇති කරගන්නවා. ඒ ඇති කර ගැනීම තුලින් ඉතින් ඒතනතර ඒ විදිහේ දෙයක් ගැළපිලා එන එක ඉතින් ආය අමුතු දෙයක් නෙමෙයි. අමුතුවෙන් කවුරුත් කියලා නිකන් මේ සාප කරලා කරන්න ඕන දෙයක් නෙමෙයි. ඒ වෙනුවට තමුන්ගේ විසින්ම තමුන්ටම සාප කර ගැනීමක් සිද්ධ කරනවා. ඔකත් එකවරක් කළා නවතින්නේ නෑනේ. දවස පුරාවට ඔය සාපේ කරගන්නවා. වෙන කෙනෙක්ට ඊර්ෂ්‍යා කරනකොට අන්න සාපයක් සිද්ධ වෙනවා. තමුන්ගේ මේ ද්වේෂ කරනකොට අන්න සාපයක් සිද්ධ වෙනවා. අර විදියට දවස පුරාම සාප කරගනිමින් කල් ගෙවනා තැනැත්තෙක් බවට පත් වෙනවා. ඉතින් ඒ කල් ගෙවීමත් එක්ක ඉතින් ඔය සාපේ තමුන්ටම වැදිලෙනවා කියන එක ඉතින් ආය අහන දෙයක් නෙමෙයි. ওই විදියට දවස ගෙවන්න වෙනවා කියන එක අහන දෙයක් නෙමෙයි. ওই විදියට කොටන් අදින අලියෙක් ජීවිත කාලෙම ගත කරන්න වෙනවා කියන එක අහන දෙයක් නෙමෙයි. ඉතින් ඒ වෙනුවට අපිට පුළුවන් ද අමාරුවෙන් හරි මෙන්න මේ විදිහේ ප්‍රසන්න මනසක් අපේ තුල හිතට නගා ගන්න. අර විදිහට පොසිටිව් අවුරා එකක් අපි තුල ඇති කරගන්න. අපි වටේට ළඟපාතර එන කෙනෙක්ට උනත් මේ අපහසු අවස්ථාවක උනත් එහෙම නැත්නම් මේ බොහොම දුක්ඛිත අවස්ථාවක උනත් අන්න ප්‍රසන්න හැඟීමක් ඇති කරගන්න පුළුවන්ද කියන පොඩ්ඩක් පරීක්ෂණයක් තමයි අපි තුල තියෙන්නේ. අන්න එහෙම පරීක්ෂණයක් කරන කෙනිට තේරෙනවා මේ ප්‍රතිපදාව මේ බුද්ධ වචනේ අහපු ගමන් මේ ඇහිම පමණින්ම අන්න මේක ඔය කියන විදිහට මුලත් මැදත් අගත් සොඳුරු ගමනක් තමයි තියෙන්නේ. එහෙම නැතුව නිකන් මුලදි දුකයි අගට සොඳුරු වෙනවා කියන එහෙම එකක් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ කියන කතාව හරියට තේරුම් ගත්තනම් මෙන්න මේ බුද්ධ වචනේ හරියට තේරුම් ගත්තනම් මුල මැද අග සොඳුරු ධර්මයක් බවට පත් වෙනවා. අනේ දැන් අර පරීක්ෂණයක් ගැන කියනවා මේ අද කාලේ නවීන ලෝකේ කරපු පරීක්ෂණයක් ගැන. මොකද්ද මේ පරීක්ෂණයේ ස්වභාවය? අන්න කියනවා මෙන්න මේ අපි සතුටු වුණාම අපේ හිත සතුටු වුණාම අපි හිනා වෙනවා. ඔක සාමාන්‍ය ඔක අපි දන්න දෙයනේ. අපේ හිත සතුටක් තියෙනවා නම් අපි හිනා වෙනවා. ඊට පස්සේ මේ පරීක්ෂණය කරපු පිරිස කළා තියෙන මොකද්ද? ඔකේ කණ පිට. එතකොට හිනා වෙනවා. හිතේ අපිටම හිතේ සතුටක් නැහැ. හිතේ දුකයි. නමුත් ආයාසෙන් හිනා වෙනවා. ආයාසෙන් හිනා වුණාම මේ පිරිස කියනවා අන්න මේ පරීක්ෂණේ නැවත නැවත සිද්ධ කළා. මෙහෙම කරාට පස්සේ අපි හොයාගත්ත දේ තමයි මෙන්න මේ හිතේ සතුටක් තිබුණේ නැහැ හිනා වෙනකොට. නමුත් අන්න හිනා වෙලා බලනකොට හිතේ කලින්ට වැඩි සතුටක් විවේකයක් මත වෙලා තියෙනවා. සතුට වෙලාවට හිනා වෙන එක සාමාන්‍ය ස්වභාවයේ සතුට නැති වෙලාවටත් හිනා වෙලා ඉඳලා බැලුවහම අන්න සතුටක් ඉබේම මත වෙලා එනවා. ඉතින් මේ පිරිස කියනන්නේ ඒ වගේ දෙයක් අපි පරීක්ෂා කරලා හොයාගත්තා. මේ විදිහේ ප්‍රසන්න මනසකින් කල් ගෙවීම තුළින් අන්න මේ විදිහට හිතේ සතුටක් ඇති වෙනවා. අර විදියට හිතේ සතුටක් නැතුව වුණත් අන්න කයෙන් බොරුවට සතුටින් වගේ ඉඳියාම අන්න දන්නේම නැතුව හිතටත් ඒක ගැළපිලා එනවා කියලා සඳහන් කරනවා. මේගොල්ලෝ කියනවා මෙහෙම කිරීම තුලින් අන්න මොනවද අර අර හැපි කිමිකල්ස් කියලා තියෙන අපි අහලා තියෙනවනේ ඔය මොලේ තියෙනවනේ එක එක ඒවා. ඒතර ඒ තියෙන ඒවෙන් හැපි කිමිකල්ස් ಜಾති දෙකක් මොලේ ශ්‍රාවය වෙනවා මේ විදියට හිනා වෙන තැනත් අගේ. එයාගේ රෝගාබාධ අඩු වෙනවා. අර විදිහට ජීවිතේ දීර්ඝ කාලයක් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. මොකද හේතුව? අන්න අර විදිහට ප්‍රසන්න මනසකින් කල් ගෙවීම තුලින්. එතකොට ඔන්න මේ විදිහ ආයාසයෙන් හරි හිනාවක් මුහුණට නගා ගන්න අපිට පුළුවන්ද කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මගේ ජීවිතේ එක්තර අවස්ථාවක් ගත්තොත් අන්න දැන් මේ රොක් බොටම් ආයේ ඉතුරු වෙන්න දෙයක් නැහැ. ඔක්කොම තියුණේවා. ඔන්න විනාශ වෙලා ගිහිල්ලා දැන් මෙන්න පැවිදි වෙන්න එන්න ඔන්න මෙන්න තියෙන අවස්ථාව. දැන් වඩ විඩාවට බැලුවාම මහා විනාශයක්. උඹේ අම්මට නූල් බඳින්න වෙලා ගන්නට. ඉතින් මහා විනාශයක්. එතකොට අන්න ගොඩාක් කාලයක ඉඳලා අඳුරන යාළුවෝ දෙන්නෙක් කව හම්බෙන්නේ. එතකොට අවුරුදු 10කට 15ක දැන් ඉතින් දන්නවනේ ඔය එන ස්වභාවය මොකද්ද කියලා මොන වගේ අවස්ථාවක්ද ඔබ කියලා. එන්නේ මොකටද කියලා. ඉතින් ඔය කොහොම හරි ආවා. ඉතින් ඇවිල්ලා දැන් මම බලාගෙන ඈත තියාම එනකොට දැන් මේ අඳුරු මූණකින් තමයි මේ දෙන්න ඇතුළට එන්නේ. මොකද දැන් අන්න වෙන්න තියෙනේ ඔක්කොම වෙලා. ආයේ තවත් මූණට මල ගෙදරක ස්වරූපෙ මිසක් වෙන දෙයක් නැහැ. කියන අදහසක් තමයි දැන් මූණේ තියෙන්නේ. එනවා. වෙන දඩ hina වෙලා එන උන් ඔන්න දැන් අඳුරු මූණෙන් එනවා. ඇවිල්ලා ඔන්න ඉතින් විවේකීව වාඩි වෙලා ඉතින් ඔන්න පැයක් කමාරක් ඉතින් කතා බහ කරනවා. කතා බහ කරනකොට දැන් මං කියනවා මෙහෙමත් වුණා මෙහෙමත් වුණා මෙහෙමත් වුණා මෙහෙමත් කරා මේ විදිහට කරා. දැන් මේ විදිහේ තමයි තත්ත්වේ. ඉතින් මේ කියන සිදුවීමක් කියන අවස්ථාවක් ඇතරම් බොහෝම ශෝකය දනවන බොහෝම පීඩාවක් දනවන අවස්ථාවක්. නමුත් මම මේ හැම එකම නිකන් විහිළුවට අරන් කියන බලන්නකෝ මෙහෙමත් උනානේ මෙහෙමත් උනානේ මේ විදිහට උනානේ කියලා අන්න හිතේ ඇතරම පීඩාවක් තියෙනවා. නමුත් අර විහිළුවෙන් කියනවා. දැන් ටිකක් වෙලා යනකොට අරුන් දෙන්න දැන් hina වෙලා දැන් මේ මොකද්ද මේ වෙලා තියෙන්නේ? දැන් මේ මෙච්චර මේ විනාශ වෙලා මෙච්චර මේ අවුල් වෙලා තිබිද්දි මේ hina වේවි මේක කියනවාද කියලා ඉතින් කොහොම හරි ඒ දෙන්නගෙත් තිබුණ අර නෙගටිව් අවුර එක පොඩ්ඩක් අඩු වෙලා පොඩ්ඩක් hinaවක් එහෙම මොනේ මතුවෙලා ආවා. එතකොට එන්නේ සමහර විට බොහෝම දුක් කරදර වේදනා අපහසු අවස්ථා පහුවෙලා ඇවිල්ලා තියෙනවා. නමුත් අර hinaවක් තුලින් තමයි පහුවෙලා තියෙන්නේ. හිනාවක් තුලින් තමයි ඒ කාලේ ගෙවිලා තියෙන්නේ. එතකොට මෙහෙමත් වුණා කියලා තමුන්ගම බිමට දාලා පොඩ්ඩක් පයින් පාරකුත් ගහලා hina වෙලා බලන්න පුළුවන්. ඒ වගේ සූදානමක් අපි තුල තියනවාද කියලා. එහෙම කරන කෙනෙක්ට තේරෙනවා ඇත්තටම අර වගේ වෙලාවක hina වෙන්න පුළුවන් නම් ඒකත් වටින දෙයක්. ඒකත් වටින දෙයක්. අර විදිහට සතුටු වෙලාවේදී විතරක් hina වෙන වෙනුවට අන්න අර දුක හිටිච්ච වෙලාවකදී කරදරයක් වෙච්ච වෙලාවකදී දෙයක් නැති වෙච්ච වෙලාවකදී අන්න පොඩ්ඩක් hina වෙලා බලන්න පුළුවන් වෙයි. දැන් කියනවා මේ ජීවිතේ මොකද්ද මේ ජීවිතේ සතුට කියන එක මේ ජීවිතේ කොටසක් තමයි. සතුට කියන එක මේ ජීවිතේ කොටසක්. හැබැයි අමතක කරන්න එපා දුකත් ඒ වගේම කඳුළුත් ඒ වගේම මේ ජීවිතේ කොටසක්. එතකොට ඉඳලා හිටලා කඳුළු සලන එකත් වටිනවා. ඉඳලා හිටලා බොහෝම දුක හිතෙන එකත් වටිනවා. මොකද ඒ දේවලුත් මේ ජීවිතේම කොටස් කියලා සඳහන් කරනවා. එතකොට එහෙම නැතුව අපි මොකද්ද කල්පනා කරන්නේ? අන්න සතුට විතරක් තියාගෙන දුක ඉවත් කරන්න හදනවා. ඒ උත්සාහයෙන්ම අන්න සංසාරෙටම තමයි ගොනු වෙන්නේ. ඒ වෙනුවට අන්න සතුට වෙන වෙලාවට සතුට වෙන්න කලකට පස්සේ දුකක් ආවොත් හොඳ වෙලාවට කාලෙකින් පස්සේ ආවේයි කියලා ඒකත් පොඩ්ඩක් කඳුළු ටිකකුත් පොඩ්ඩක් දුකකුත් පොඩ්ඩක් පිළිගන්න පුළුවන්. අනේ විදිහේ මුල මැද අග සොඳුරු ප්‍රතිපදාවක් ගැන තමයි මේ බුදුරජාණන් වහන්සේ කියන්නේ. ତତେ එන්නේ ඒ සොඳුරු බව අපි කොහොමද ලං කරගන්නේ? අපේ මේ විදිහට බුද්ධ වචනයක් අහලා අපිට පුළුවන් ද ලං කරගන්න? එහෙම නැත්නම් මොන ක්‍රමයකින්ද අපි මේක බාරගන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් ওই ප්‍රතිපදාවක් වඩන්න ගියාට පස්සේ ගොඩ දෙනෙක්ට මතුවෙන ප්‍රශ්න තමයි මොනවද? සංසුන්ව ඉන්නකම් කැමැති. හිත ඇවිස්සෙනවට කැමැති නැහැ. නමුත් ඔය හිතේ ස්වභාවය තමයි සංසුන් වුණා නම් ඇවිස්සෙනවා. ඇවිස්සුණා නම් සංසුන් වෙනවා. අර මයින් ජායක හෙල්ලුවාම ඇවිස්සෙනවා. පැත්තක තිබ්බහම දැන්පත් වෙනවා. ඕක අපේ පාලනයක් නෑ කියන ස්ථාවරයේ තමයි අපි රැකගන්න ඕනේ. නමුත් අපි ගන්නවා සංසුන් එක තියාගන්න ඇවිස්සෙන එකයින් කරන්න. ඉතින් පැමිලි කරනවා. නමුත් අන්න සංසුන් වෙලාවට සංසුන් බවත් එක්ක ඉන්නත් පුළුවන්. ඇවිස්සෙන වෙලාවට පොඩ්ඩක් කියන්න ඕනේ. කල්ලකට පස්සේ ඇවිස්සුනේ. හොඳයි මේ ඇවිස්සලා තියෙන එක. දරන්න පොඩ්ඩක් අමාරු තමයි. නමුත් ඉතින් ඇත්තටම අන්න ප්‍රතිපදාව කියන්නේ ඉන්නේ වගේ දෙයක් බාර ගැනීමක් තුලින්. ඊට පස්සේ කෙලෙස් නැතිකම් නැති තාක්කල් හොඳයි කියලා කියනවා. කෙලෙස් ආවහම කියනවා අන්න අම්මෝ මෙන්න මේ වගේ ටිකක් ආවා. මෙන්න නීවරණ කියලා අන්න ඉතින් කතාන්දරයක් ගොතනවා. නමුත් ඉතින් කෙලෙස් නැති අවස්ථාවත් කෙලෙස් තියෙන අවස්ථාවත් ওই දෙකම ওই හිතේ ස්වභාවය. එතන මේ කෙලස් දුරු කරනවා කියලා කියන්නේ මේ උඹලා එන්න එපා ඈත තියාම අයින් කළා මේ දිශාවට එහෙම තහනම් කියලා අයින් කිරීමක් නෙමෙයි. ඒ වෙනුවර මොකද වෙන්නේ? අන්න අර එන යන එකට ඉඩ දීලා ටික දවසක් බලා ඉන්නකොට අන්න අර කෙලස් තියුණාට ඒකෙන් අපි පීඩාවක් ගන්න තියෙන ස්වභාවයක් මතුවලා එනවා. අර විදියට නීවරණ තියුණාට ඒකෙන් අපි පීඩාවක් ගන්න තියෙන ස්වභාවයක් මතුවලා එනවා. ඒවත් අර ගලණයක ධර්මතාවයක් බවට පත් වෙනවා. අන්න ඒක තේරුම් ගත්තොත් අනේ දාට තමයි ඔය කියන ප්‍රශ්නේ අහවර වෙන්නේ. දැන් නෙළුම්පතේ වතුර කියනවා. අපි කට්ටි බලනවානේ නෙළුම්පත වෙන් කළා වතුර අයින් කළා දෙක දෙපැත්තට කරන්න තමයි උත්සාහය. නමුත් එහෙම එකක් නෑ. ඒ වෙනුවෙන් මොකද නිලුම් පතත් එක්කම වතුර තියෙන්න ඕනේ. හැබැයි ඇලිලා නෑ. ඇලිලා නෑ කියන්නේ එතකොට නිලුම් පතයි වතුරයි එකට තියනවාද කියන ප්‍රශ්නකුත් මතුවෙනවා. නමුත් ඔන්නයි හිතේ ඔය ටික තියෙන්නත් ඕනේ. ඒ තියෙන එකට අපේ ඇල්මක් ගැටීමක් නැත්තම් එතනින් එහාට ප්‍රශ්නයක් විමසන්න අවශ්‍යතාවයක් නැහැ. එතනින් එහාට ප්‍රශ්නයක් මේ තැනත්තට ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ වෙනසක් ගැන තමයි මේ කියන්නේ. එතන මුලින් අපි කෙලස් ටිකක් ඇඩ් කරලා මේ ප්‍රතිපදා පටන් ගන්න වෙන්න පුළුවන්. නමුත් අන්න වැඩේ වෙන්න වෙන්න මේ යකඩේ රත් වෙන්න අන්න මේ තැනතර තේරෙනවා මොකද්ද දැන් ඉස්සරට වැඩි ඇවිසිලා එනවා. ඒ ඇවිසිලා එන්නේ ඔක්කොම අර පරණ දියුණු කුණු කන්දල් ටික ඒ විදිහටම මතුවලා එනවා. පාරණ හිටපු පුද්ගලයාම ඒ විදිහටම මත් වෙලා එනවා. අන්න ඒක තමයි මගේ නියම ස්වභාවය කියලා බාරගත් දවසට මෙන්න මේ වැඩේ ඉවරයි. ඒ නියම ස්වභාවය බාර ගන්න සූදානම් වෙනකන් මේ විදියට රාග සහිත පුද්ගලයෙක් මම, මේ විදියට තරහ යන පුද්ගලයෙක් මම, මේ විදියට කඩප්පුලි හිතුවෙල හිතන පුද්ගලයෙක් මම කියන தත්ත්වය බාර ගන්නකන් මේක වඩන්න වෙනවා. මේ ප්‍රතිපදාව දිගට දිගට කරගෙන යන්න වෙනවා. අන්නේ தත්ත්‍ය බාරගත් දවසට මේ තැනැත්තට තව දුරටත් මේ ප්‍රතිපදාවට එරෙහි වෙන්නවත් නැත්තම් මේක ලං කරගන්නවත් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට යම්කිසි ක්‍රියාවලියක් තියෙනවා. ඒ ක්‍රියාවලිය මගේ කියලා අරගත්තොත් තමයි අර විදිහට ප්‍රශ්නයක් ගැටලුවක් මතුවෙන්නේ. ඒ වෙනුවට මේ ක්‍රියාවලියට ඉඩ දුන්නා නම් ඒක බොහොම ස්වභාවික ගලණයක්. ඒ ගලණේ අපිට පීඩාවක් ඇති කරන්නේ නැහැ. නමුත් අන්න මගේ කියලා අල්ලගත්තොත් අන්න ඉතින් අමාරු වෙනවා. දැන් මේ වගේ කතාවක් සමහර විට පැහැදිලි කරගන්න අපිට අමාරුයි. ඒකම කිව්වේ මේක මේ හිතට දැනෙන දෙයක් කියන්න ගියාම අමාරුවක් මතු වෙනවා. දැන් ඉස්සර මගේ ස්වභාවය ඇත්තන මොනවද? ආ මෙහෙම කරනවා, මේ විදිහට කරනවා කියලා හරියට නිකන් කට්ටියට නිකන් පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. මෙහෙම තමයි අපේ වැඩ කටයුතු මේ විදිහට තමයි කරන්න ඕනේ කියලා පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. නමුත් කොච්චර පැහැදිලි කරත් දැන් ආපහු හැරලා බැලුවාම තේරෙන්නේ මේකෙටවත් මේ කියපු එක තේරෙන්නේ නැහැ. එහෙම තේරුම් ගන්න බෑ වෙන කෙනෙක්ට. මොකද අපේ හිත තුලින් අපි සදහටම තනි වෙච්ච මිනිස්සු. අපි සදහටම තනි වෙලා තියෙන්නේ. එතකොට අර විදිහට පැහැදිලි කරන්න උත්සාහ කරාට ඒක වෙහෙසක් දනවන සුළුයි. තරේ එහෙම පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ කියන අදහසක් දැන් තියෙනවා. අවශ්‍ය දේ අවශ්‍ය විදිහට කියනවා. ඒ ඇරෙන මේක නිසා තමයි මේ මොටිව්ස් සහිතව තමයි මම මේ දේ කරේ කියලා එහෙම බැඳීමක් අපි එහෙම පොරොන්දුවක් කාටවත් අපි දීලා නැහැ. එතකොට අර විදිහට වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒ සුදුසු පුද්ගලයා එක්ක සුදුසු විදිහට වැඩ කටයුතු කරනවා. හොඳ ප්‍රොෆෙෂනල් වැඩ කරන කෙනෙක්ත් එක්ක ප්‍රොෆෙෂනල් වැඩ කටයුතු කරනවා. නැති කෙනෙක්ත් එක්ක නැති විදිහට වැඩ කටයුතු කරනවා. හොඳට කියලා කරන කෙනෙක්ත් එක්ක කියලා වැඩ කටයුතු කරනවා. නොකියන කෙනෙක්ත් එක්ක නොකිය වැඩ කටයුතු කරනවා. ඔක තමයි අන්න ලං කරගත යුතු තත්ත්වය. එහෙම නැතුව මේ හැමෝටම කියලා දීලා හැමෝම පැහැදිලි කරගෙන හැමෝටම යන දිහාව පෙන්නුම් කළා යන්න ගියාට කවදාවත් ගමනක් නම් යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට හැමදාම අන්න ඉඳපු තැනෙම තමයි. ඔය කට්ටියට තේරුම් කරලා පැහැදිලි කරලා ඉවර කරන්න බෑ. මොකද ඔය විමසන කට්ටිය, ප්‍රශ්න කරන කට්ටිය ගොඩක් වෙලාවට තේරෙන්නේ නෑ ඒගොල්ලන්ට කිව්වට. ඒගොල්ල සූදානම් නෑ මේ උත්තරේට. ඉතින් උත්තරේ දෙන්න යන මනුස්සය තමයි අන්තිමට මෝඩයා වෙන්නේ. දැන් මම ඒ දවසල කියන මොකද්ද මේ දන්න කෙනෙක්ට කියලා දෙන්න බෑනේ. නොදන්න කෙනෙක් නම් කියලා දුන්න හැටි. දන්නවා කියලා හිතාගෙන ඉන්න එකට ආයි මොන දේ කරත් කියලා දෙන්න බෑ. ඒ වගේම තමයි නොතේරෙන මනුස්සයට කොච්චර විදිහට පැහැදිලි කරත් තේරෙන්නේ නැහැ. මොකද හේතුව අනේ මනුස්සයා අනේ උත්තරේ අහන්න ඒක තේරුම් ගන්න සූදානම් මානසිකත්වයක් නැති හින්දා. ඉතින් ඕකම නිසාද කොහෙද ලොකු සයින්ස් කියනවා මේ තෑග්ගක් දෙනවට වැඩිය උතුම් තෑග්ග බාරගන්න එක. අපි හිතනවානේ මේ තෑග්ග දෙන එක උතුම් කියලා. නමුත් අන්න තෑග්ග බාරගන්න එතනත් සූදානම් නැත්තම් තෑගි දීලා වැඩක් තියෙනවද? දැන් පහුගිය දවසක කෙනෙක් ඇවිල්ලා කියනවා ඉතින් මට නම් ඉතින් හරි hina යන කතන්දර තමයි ඔවා කියනවා. කෙනෙක් ඇවිල්ලා කිව්වලු මේ අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන්න කියලා. ඊට පස්සේ ඉතින් මම ගිහිල්ලා අඩුපාඩුවක් දැකපු දෙයක් කිව්වලු. මේ කිව්ව දවසේ ඉඳලා කතා කරන්න ඇලු. එතකොට අර දැන් පෙන්නලා දෙන්න කියලා කියපු කෙනාම මේ අඩුපාඩු පෙන්නල දුන්නට පස්සේ හන්න එදා ඉඳලා කතා කරන්න යනවා. ඉතින් ඕක තමයි නියමම ස්වභාවය. ඔය විශේෂයෙන් අහිංසක වෙන්න හදන, විශේෂයෙන් අඩුපාඩු පෙන්නල දෙන්න කියලා පවරන, විශේෂයෙන් වෙන වෙන කතන්දර ප්‍රකාශ කරන කට්ටිය දිහා බැලුවාම ඇත්තටම ඕකේ අනිත් පැත්ත තමයි තියෙන්නේ. එතකොට දැන් මේ විදිහට විශේෂයෙන් ඇවිල්ලා කෙනෙක් අහිංසක වෙනවා නම් හිතා ගන්න ඕනේ දෙය තමයි මෙයාගේ හැම අහිංසකත්වයක් නැහැ. විශේෂයෙන් ඇවිල්ලා කියනවා නම් අඩුපාඩුවක් තියෙනවා නම් පෙන්නලා දෙන්න කියලා. ඒ වෙනුවට මෙයා හැම පෙන්නලා දෙන්න බාර ගන්න සූදානම් කෙනෙක් නෙමෙයි. ඊට පස්සේ විශේෂයෙන් කියනවා නම් මම නෙමෙයි අනිත් කට්ටිය තමයි මේ ඔක්කොම කරන්නේ කියලා ආර්යයාම තමයි ලොක්ක වෙලා දඟලන්නේ. ඔන්න ඔය කියන කතන්දරේ අපිට තේරුම් ගන්න පුළුවන්ද? ඒ වෙනුවට අපි මේ කියන ඒවට ප්‍රතිචාර දක්වලා නිකන් කාලේ අපතයව ගන්නවා. නමුත් මේ මිනිස්සුන්ගේ හරි ස්වභාවය පොඩ්ඩක් අඳුරගත්තා නම්, මේ කියන කට්ටියගේ කෙරුවාවල් පොඩ්ඩක් අඳුරගත්තා නම් අර විදිහේ වෙහෙසක් අරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ විදිහේ උත්සාහයක් අරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වෙනුවට අන විවේකීව තමුන්ගේ යම් කිසි විදිහක ගමනක්, හරියට අර රුවල් ලොරුවක වගේ ගමනක් අපිට ගමන් කරන්න පුළුවන්. ඒක බොහොම වේගවත් ගමනක් නෙමෙයි, වේගවත් ගමනක් නෙමෙයි. ඒ නමුත් වෙහෙස දනවන ගමනකුත් නෙමෙයි. ඒ වෙනුවට බොහොම හිමින් විවේකීව අපි ගමනක ඇදිලා ඉන්නවා. ඒ විවේක ගමන අන්න යා වටපිටාවේ ස්වභාව ධර්මෙත් එක්ක මතුවලා එන ගමනක් තමයි තියෙන්නේ. ස්වභාව ධර්මෙන් අපිට ඒ වටපිටාවෙන් අපිට ආරාධනාවක් කරනවා නම් ඒ ආරාධනාව බොහොම විවේකීව බාර අරගෙන, බොහොම කැමැත්තෙන් බාර අරගෙන ඒ ආරාධනාව සිද්ධ කරනවා. ඒ කටයුතු සිද්ධ කළා දෙනවා. නමුත් ස්වභාව ධර්මයෙන් අපිට කියනවා නම් පොඩ්ඩක් ආරාධනාවක් තිබුණාට මොකද අර නිකන් එපා වාහෙට හොදු බෙදින ගතියක් තියෙනවා නะ. අනේ එතකොට අනේ මේ විදිහට තමයි ඒ අවස්ථාවේ කටයුතු කළ යුත්තේ. එතකොට ආරාධනාවක් නැතුව දෙයක් කරන්න යනවා කියන්නේත් එතනම අවුලක් තියෙනවා. ඊට පස්සේ ආරාධනාව ප්‍රතික්ෂේප වෙලා තිවිද්දි තව තව එතනට වෙලා ඉන්නවා කියන්නේ එතනම අවුලකුත් තියෙනවා. ඔන්න ඔය දෙක අතර බැලන්ස් එකක් අපිට ලං කරගන්න පුළුවන්ද කියන උත්සාහයක්, උනන්දුවක් අපි තුල ඇති කරගත යුතුයි. එහෙම කරන්න තේරෙනවා මොකද්ද මේ වටපිටාවෙන් අපිට පණිවිඩයක් දෙනවා. ආරාධනාවක් කියන්නේ සමහර විට මේ කෙනෙක් වචන කියලා නෙමෙයි, ඒ අවස්ථාව ගැළපිලා එනවා. අවස්ථාව ගැළපිලා මොකද්ද කරෙන්න ඕනේ? ආමෙන්න කියලා ටක් ගාලා ඒ අවස්ථාවට සුදුසු විදිහට කටයුතු කරා. තව වෙලාවක් එනවා ඒ වටපිටාවෙන් අපි ප්‍රතික්ෂේප වෙන අවස්ථාවක්. අනේ අවස්ථාවේදීත් හරි එහෙනම් මෙන්න කියලා තමුන්ගේ ඒවා මේවා ටික බාර දීලා නික්මිලා ගියාම හරි, නික්මිලා ගියාම හරි. දැන් සමහර විට දැන් ඔය පවුල් ගෙවන කට්ටිය, පවුල් වෙලා ඉන්න කට්ටිය සමහර විට තේරෙනවා මේ නැවත නැවත ප්‍රතික්ෂේප වීමක් සිද්ධ වෙනවා. ප්‍රතික්ෂේප වීමක් සිද්ධ වෙනවා. සමහර රැකි රක්ෂාවල වෙන්න පුළුවන් ප්‍රතික්ෂේප වීමක් සිද්ධ වෙනවා. ඒතර මේ වගේ අවස්ථාවක අපේ හිතට පොඩ්ඩක් නගා ගත යුතුයි. මේවා මේ කියාපාලා ප්‍රසිද්ධ කළා දනවන්න අවශ්‍ය නැහැ. තමුන්ගේ වැඩේ හරියට සිද්ධ කරනවා නම් රැකියාවක වෙන්න පුළුවන්, පවුලේ වෙන්න පුළුවන්, තමුන්ගේ හැකි පමණින් තමුන්ගේ හිතට එඟව තමුන්ගේ වැඩේ සිද්ධ කරනවා නම් ඒක ස්වභාව ධර්මයේ විසින්ම ඇඳිනීමක් සිද්ධ කරනවා. වටපිටාව විසින්ම ඇඳිනීමක් සිද්ධ කරනවා. මෙන්න මේ තැනත් ඇඳියා නම් මේ වැඩේ හරියට වෙනවා කියන ඇඳිනීමක් සිද්ධ වෙනවා. එහෙම නැත්නම් අපි විශේෂයෙන් පෙන්නලා දෙන්න යනවා නම් ඒක ගොඩක් වෙලාවට මේ මම වැඩක් කරා කියලා කෙනෙක්ට පෙන්නලා දෙන්න යනවා, මම තමයි මේක ඇද්දේ කියලා කෙනෙක්ට පෙන්නලා දෙන්න යනවා නම් ගොඩක් වෙලාවට ඇදලා නැතුව තමයි ඒක කියන්නේ. දැන් පහුගිය දවසක අර තරුණ දරුවන්ගේ වැඩසටහනට නිරෝෂ් සම්බන්ධ වෙලා කියනවා මේ මොකක් හරි අවස්ථාවක ගැළපිලාම ඒ ළමයින්ට කතා කරලා කියනවා මේ සල්ලි තියෙන කට්ටිය, ඇත්තට සල්ලි තියෙන කට්ටිය ඉන්නවනේ, ඒගොල්ලෝ සල්ලි පෙන්වන්නේ යන්නේ නැහැ. නමුත් ඔන්න එහෙම මෙහෙම එකතු කළා නිකන් සල්ලිකාරයෙක් වෙන්න උත්සාහ කරන කට්ටිය තමයි ඔය සල්ලි පෙන්වන්නේ යන්නේ සල්ලි තියෙන බව. දැන් මම රැකියාව කරන කාලේ මට හොඳ අත්දැකීමක් කියනවා. ඒක එක්කෙනෙක් ඉන්නවා මේ ස්ථානය අයිතිකාර, ඒ කියන්නේ ඒ ෆැක්ටරි අයිතිකාරයා වගේ, ඒ කම්පැනි අයිතිකාරයා වගේ. මේ තැනැත්තා උපතින්ම සල්ලිකාරයෙක්. උපන් දවසේ ඉඳලා පරම්පරාවෙන් ඒගොල්ලන්ට දේපල වස්තු ඉඩකඩම් ගොඩාක් තිබිලා තියෙනවා. එතන මේ තැනත්තගේ ස්වභාවයගතත් බොහොම විවේකීව ෂර්ට් එක උඩින් දාලා බොහොම මේ 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 හයර් කරගත්ත වාහනයක පොඩි වාහනයක ගමන් කරමින් තමයි මේ තැනත්ත කල් ගෙවන්නේ. නමුත් අන්න පස්සේ කාලයක මේ එකතු කරගත්ත සල්ලි එකතු කරගත්ත කෙනෙක් අර විදියට ඇත්තට සල්ලිකාරයෙක් නොවෙන්න වගේ කෙනෙක් අපිට දක්නට ලැබුණොත් ඒ තැනත් අන්න බ්‍රෑන්ඩඩ් වොච් එකකින් සමහර ලෝකෙ තියෙන ඉහළම විදියේ වාහනයකින් හොඳම මැටීරියල් වලින් හදපු ඇඳුම් හැඳුම් වලින් අපිට මේ සල්ලි පෙන්වන්න උත්සාහ කරනවා. මොකද හේතුව ඇත්තට සමහර විට එහෙම හැඟීමක් හිත තුළින් සල්ලි තියෙන හැඟීමක් ඒ තැනත්තා තුළ නැති නිසා වෙන්න පුළුවන්. අන්න අර විදිහේ අන්දලා පෙන්වන්න උත්සාහ කරනවා. අර විදියට විට එක බොහොම අහිංසක වෙන්න උත්සාහ කරනවා. විට එක ගරුනම්බු මම වට අවශ්‍ය නැහැ වෙන කෙනෙක්ට ලබා දෙන්න පුළුවන් කියලා උත්සාහයක් කරනවා. නමුත් ඔය උත්සාහය පිටිපස්සේ තියෙන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට ඒ ප්‍රතිවිරුද්ධ ධර්මයක් තමයි තියෙන්නේ. නමුත් අන්න අර අවංකව කෙනෙක් වැඩ කටයුතු කරනවා නම්, අවංකව අවශ්‍ය දේ කරනවා නම්, ඒ වටපිටාව තුලින් ඒ තැනැත්තව අගය කළ යුතුයි. ඒ අගය කිරීමක් ස්වභාව ධර්මය තුලින් මතුවලා යුතුයි. එහෙම දෙයක් මතුවෙන්නේ නැත්නම් අපිට හිතන්න පුළුවන් දේ තමයි මේ වටපිටාව වැරදි. අපි මේ ඉන්නේ වැරදි වටපිටාවක. එතනින් නික්මිලා යන එකත් සලකලා බලන්න අවස්ථාවක් තියෙනවා. පෞලක වෙන්න පුළුවන්, රැකී ආරක්ෂාවක වෙන්න පුළුවන්. සමහර විට අපි මේ ඉන්නේ වැරදි වටපිටාවක. අන්න ඒක නිසා තමයි අපිව මේ විදියට ස්වභාව ධර්මය තුලින් වටපිටාව තුලින් අගය කිරීමක් සිද්ධ නොවෙන්නේ කියන දෙයක් තියෙනවා. එතකොට අන්න ඒ විදිහේ වටපිටාවකින් අගය කිරීමක් වෙන්නේ නැත්නම් තමුන් ඒ විදියට හිතට එකඟව අවංකව වැඩ කටයුතු කරද්දිත් ඒ විදිහේ වටපිටාව ඒ දේ පිළිගන්නේ නැත්නම් සමහර විට ඇත්තටම වැරදි වටපිටාවක ඉන්න වෙන්න පුළුවන්. ඉතින් අර බුදුරජාණන් වහන්සේගේ උපදේශක් අදහසක් පිළිබඳ එක්තරා කවියට වගේ නැගිච්ච අවස්ථාවක කියනවා. මොකද යම් මිනිසෙක් පොළොව තලේ තැබූ දෙපා දැවෙන තුරා වෙන තැනකට නොයාවි නම් ඒ දැනහට සරණ යන්න බණක් නැතේ මට කියන්නේ. එතකොට අර විදිහට පොළොව රත් වෙනවා. පොළොව රත් වේගෙන එනකොට මේ රත් වීමෙන් එන පණිවිඩය අහලා වෙන තැනකට යන්නේ නැත්නම් අර විදිහේ රාස්නේ අඩු තැනකට යන්නේ නැත්නම් ඉතින් ඊට එහාට බණක් කියන්න හැකියාවක් නැහැ කියලා සඳහන් කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ දෙයක් තියෙනවා. එතකොට වටපිටාවෙන් ඒ විදිහේ ආමන්ත්‍රණයක් එන්නේ නැත්නම් සමහර විට ඇත්තටම වෛරදී වටපිටාවක ඉන්න පුළුවන්. සුදුසු වටපිටාවක් දිහාට හොයාගෙන යන්න උත්සාහයක් දරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය විදිහේ කතාවක් ඔන්න ඔය විදිහේ සුන්දරත්වයක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් ඒ සුන්දරත්වය අපේ ජීවිතවලට ලං කරගන්න ටිකෙන් ටික උත්සාහ ගන්න පුළුවන්. ඇත්තටම අර තියෙන දේවල් ඒ වර්තමානයේ ගැළපිලා ඇවිල්ලා තියෙන දේවල් සමහර විට ඒ කෙලෙස් සමහර විට ඒ ප්‍රසාද ජනක හැඟීම් අන්න ඒවාට සාදර වීමක් තුලින් ඒවා බාර ගැනීමක් තුලින් ලැබෙන සුන්දරත්වයක් තමයි මේ කියන්නේ. ඉතින් ඔය කතාවත් එක්ක ගැළපෙන පොඩි සෙන් කතාවක් වගේ මගේ සිහියට නැගුණා. මොකද අර ඉස්සර ටීවී එකේ ගියපු වැඩසටහනක්. මොකද අර කුම්පූ කියලා ඔන්න ටීවී ෂෝ එකක් ගියා අපි පොඩි කාලේ. එතන මේක බොහොම නිකන් අර වතුර පාරක් ගලාගෙන යනවා වගේ බොහොම විවේකීව යන කිසිම නිකන් අර ලොකු ලොකු දේවල් නැති වගේ වැඩසටහනක්. නමුත් මේක ඉස්සරහාට වෙලා වාඩි වෙලා ඉන්නත් බොහොම ආසයි. ඒක එතන එක තැනක තියනවා. මොකද්ද? මෙන්න මේ තරුණයා තමුන්ගේ කුඩා අවදීදී ඒ ගුරුතුමාගෙන් ඉගෙන ගත්ත පාඩමක් පිළිබඳ සඳහනක් තියෙනවා. මොකද්ද කියනවා? මෙන්න මේ ගුරුතුමනි, ඔබ මේ විදිහට කටයුතු කරනවා, ඔබ මේ විදිහට මේ කිසිම හික්මීමක් නැතුව කටයුතු කරනවා, ඔබ මහා සද්දෙන් කෑගහලා hina වෙනවා, ඊළඟට ඔබ මහා හිටපු ගමන් හැඬනවා, ඔබ ඇයි මේ විදිහට කිසිම පාලනයක් නැතුව කිසි හික්මීමක් නැතුව කටයුතු කරන්නේ කියලා යම් කිසි විදිහක ප්‍රශ්නයක් නගනවා. එතකොට මේ ගුරුතුමා අහනවා, ඉතින් මට සතුටු වුණාම මම හඬන එක වැරදිද? මම මේ විදිහට කටයුතු කරන එක වැරදිද කියලා මේ තරුණයාගේ විමසා සිටිනවා. ඒතර මේ තරුණයා කියනවා, අපි මේ හික්මීමක් තුළින් මේ දී පාලනයක් කිර ගැනීම තුළින් කටයුතු කිරීමක් නේද අපිට දේශනා කරන්නේ. සුදුසු ඒ විදිහට නේද කියලා විමසා සිටිනවා. එතන මේ ගුරුතුමා කියන මේ හික්මීමේ හික්මීමේ ප්‍රයෝජනේ තමයි, මේ විදිහට පාලනය කිරීමක ප්‍රයෝජනේ තමයි, මේ ජීවිතයේ තව තව ජීවත් වෙන්න තමයි මේකේ උත්සාහය තියෙන්නේ. වැඩි වැඩියෙන් ජීවත් වෙන්න උත්සාහයකින් තමයි මේ විදිහට හික්මීමක් පාලනයක් ඇති කරගන්නේ. එහෙම නැත්නම් ජීවත් නොවන උත්සාහයකින් නෙමෙයි, ජීවිතේ මඟ අරින උත්සාහයකින් නෙමෙයි කියලා මෙන්න මේ ගුරුතුමා සඳහන් කරනවා. එතකොට මම හිනා වෙන වෙලාවට හිනා වෙනවා, මගේ හදවතට හිනාවක් නැගෙන වෙලාවට මම හදවතින්ම හිනා වෙනවා, මගේ හදවතට දුකක් වෙහෙසක් නැගිච්ච වෙලාවක මම හදවතින්ම අඬන්නත් පසුබට වෙන්නේ නැහැ. ඒ විදිහට කටයුතු කරන්නේ මම. අන්න බොහොම විවේකීව මට ඉදිරිපත් වෙන දේත් එක්ක මුළු ජීවිතේ ජීවත් වීමට මම උත්සාහ කරනවා. එහෙම කියලා කියනවා. අන්න හරියට අන්න අර කැලේක ජීවත් වෙන කුරුල්ලෙක් බොහොම මිහිරි නාදකින් සංගීත රාවයක් පවත්වනවා. එතකොට මේ කුරුල්ලගේ අපේක්ෂාවක් නැහැ මේ මිහිරි නාද නිසා මාව ප්‍රශංසාවට ලක් වෙයි කියලාවත්, මට ගැරහීමක් එයි කියලාවත් මේ කුරුල්ලගේ අපේක්ෂාවක් නැහැ. ඒ වෙනුවට අන්න තමුන්ගේ ඒ નિયම ප්‍රകൃති ආකාරයකින් ජීවත් වීම සිද්ධ කරනවා. අන්නේ ජීවත් වීම තුලින්ම මේ වටපිටාව තුලින්ම අන්නේ මිහිරි නාදේ අගේ කිරීමක්, ඒ මිහිරි නාදේ නැගෙන මොහොත අගේ කිරීමක් වටපිටාව තුලින්ම ගැළපිලා එනවා කියලා මෙන්න මේ අපි කියපු මුලමැද අග සුන්දරයි කියන කතාව අනේ වෙනස් විදිහකට මෙන්න මේ ගෝලයාට මේ ගුරුතුමා කියලා දෙනවා. එතකොට ඔන්න ඔයගේ සුන්දරත්වයක් ගැන තමයි මේ කියන්නේ. එතකොට අපිට අර විදිහට මේ ප්‍රතිපදාවක් තුලින් තේරුම් ගත යුතු සුන්දරත්වය ගැන තමයි කියන්නේ. දුකක් වෙහෙසක් ආවත් සුන්දර කරගන්නේ කොහොමද, මරණය ආවත් සුන්දර කරගන්නේ කොහොමද, මෙහෙම ලෙඩවීමක් ආවත් සුන්දර කරගන්නේ කොහොමද කියන දෙයක් පිළිබඳ තමයි කියන්නේ. ඉතින් ඒකීම අර විදිහට හදවතට දැනෙන දෙයක්, එනුවට අර විදිහට අපිට පුරුදු විදිහට පැහැදිලි කරන්න බැරි දෙයක්. එතකොට හදවතට දැනෙන දෙයක් එහෙනම් අන උපමාවකින් කතන්දරයකින් යම් කිසි තමුන්ගේ අත්දැකීමකින් ඔයගේ දෙයකින් තමයි පැහැදිලි කරගන්න වෙන්නේ. එතකොට අපි ඉතින් ප්‍රාර්ථනා කරමු මේ ආගනෙන්ද උපිරසටත් අන්න විදිහට මුලමැද අග සොඳුරු සුන්දර ප්‍රතිපදාවක් සඳහා මේ කරපු ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා.
සාදු සාදු. වහන්සේට වන්දනා කරන්න අපට ඉඳ තියෙනවා ස්වාමීන් වහන්සේ.
හොඳයි.
උපාලි
අවසරයි ස්වාමීන් වහන්සේ. ඕකාස වන්දාමි බන්ති
සුඛේ හොන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දා තබ්බං
සාදු අනුමෝදී තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ద్వාරත්‍රීන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්බ
ඕකාස කමාමි බන්ති
සුඛේ හොන්තු
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
සුඛී හොන්තු අභිවාදන සීලිස නිච්ඡං වන්දා අපජායිනෝ චතරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පති මෙවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිංචතෝ
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදිතේරානං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු සාදු සාදු.